නයි ගෞරවනීය ස්වාමීන් වහන්ස, ගෞරවනීය මෑණිවරුනි, ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අපි මේ 135 වෙනි භාවනා වැඩසටහනේ ඊළඟ ධර්ම සාකච්ඡා වාරයේ සඳහායි සූදානම් වෙන්නේ. ඒ සඳහා සියලු දෙනාම තැම්පත් වෙලා සාදුකාරයක් පවත්වන්න. සාදු සාදු සාදු. අපි සුපුරුදු පරිදි ලියනගේ මහත්මයාට ආරාධනා කරනවා නිකිඳ ප්‍රශ්න ඉදිරිපත් කරන්න කියලා. හොඳයි.
අදත් ඉදිරිපත් වෙලා තියෙනවා කමරණ වාර්තා 13ක් 13ම භාවනාවට අදාළ
හොඳයි.
අවසරයි ස්වාමීන් වහන්ස, මම වැඩසටහනට ආධුනිකෙක් මි. මේට පෙර ආනාපානසති භාවනාවේහි මද වශයෙන් නියලී සිටියේද හුස්ම නැල්ල කිසිලෙස හසුවේ මීට දින කීපයකට පෙරය. ස්වාමීන් වහන්ස, දැනට දින 3-4කට පමණ පෙර සිට මම ආශ්වාස ප්‍රශ්වාස හුස්ම රැල්ල පසු කර ගනිමි. ඒත් විනාඩි 10ක් 15කට වඩා එහි රැඳී සිටියේ නොහැකි විය. ගලා ආ සිතුවිලි අත්හරිමින් සිටියේද සමහර සිතුවිලි ඔස්සේ සිත දිවගේ හේිනි. මෙම අවස්ථාවලදී කන්වලින් හුලං හමායන් ලෙසට හෝ ඉසේ හෝ නාසයේ කම්පන තත්යක් තිබුණි. ඒත් ඊයේ දිනේ එක දිගට පැය භාගයක් පමණ හුස්ම රැල්ල දෙස බලා සිටියෙමි. හුස්ම රැලි වල දිග කොට බවය සහ ආශ්වාසය හා ප්‍රශ්වාසය අතර මද විරාමයක් ඇති බවක් දැනුනි. සිතුවිලි දෙක තුනක් පහළ වද බාධාවක් නොවිය. වැඩසටහන නිමාවට ලං වී ඇති බැවින් මා කෙරෙහි අනුකම්පාවෙන් ඉදිරි භාවනා කටයුතු වල නියැලීම සඳහා පහත ප්‍රශ්නයට පිළිතුරක් ලබා දෙන මෙන් ඉල්ලමි. ඊයේ දිනේ දිග වේලාවක් භාවනාවේ යෙදී සිටියේදී සමහර වේලාවක මාතින් නාසිකාග්‍රේට යොමු කරමින් සිටි අවධානය ගිලිහි ගියේය. නමුත් කෙලින්ම හුස්ම රැල්ල දෙස බලා සිටියේ හැකියිය. සිහිපත් වූ විගස විටින් විට නාසිකාග්‍රේට අවධානය යොමු කෙලිමි. එය නිවැරදිද? නැතහොත් නිවැරදි කරගත් යුත්තේ කෙසේද? ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය හා දීර්ඝායු පතමි.
පොඩ ප්‍රශ්නය ආයි කියන්නේ.
ඊයේ දිනේ දිගු වේලාවක් භාවනා යෙදී සිටියේදී සමහර වෙලාවක මා අතින් නාසිකාග්‍රේට යොමු කරමින් සිටි අවධානය ගිලිහි ගියේය. නමුත් කෙලින්ම හුස්ම රැල්ල දෙස බලා සිටිය හැකි විය. සිහිපත් වූ විගස විටින් විට නාසාග්‍රේට අවධානය යොමු කළෙමි. එය නිවැරදිද? නැතහොත් නිවැරදි කරගත යුත්තේ කෙසේද?
ඇත්තරම අපිට ප්‍රකටව වැටහෙන තැනට අවධානය යොමු කිරීම තමයි සාමාන්‍යයෙන් කරන්නේ. ඉතින් ස්වභාවයෙන් දැන් හුස්ම හුඟක් ඈත තියෙනකොට අපිට ඉතින් කොහොමවත් තේරෙන්නේ නැහැ. ඒ වගේමයි මේ හුස්ම ඇතුළට ගියාට පස්සේ හුස්මත් එක්ක අපේ අවධානය නාසයෙන් ඇතුළට යොමු කරලා ශ්වාසනාලයේ පැත්තට යොමු කරලා අවධානය යොමු කිරීමත් අනුමත කරන්නේ නැහැ. සාමාන්‍යයෙන් අනුමත කරන්නේ මේ නාසිකාග්‍රේ ප්‍රදේශයේ හිත රඳවාගෙන ඒ දැනෙන දෙයින් තමයි හුස්ම ගැනීම පිටවීම වෙන් කරලා හඳුනගන්න අපි සාමාන්‍යයෙන් උපදෙස් දෙන්නේ. නිසා මොකද ඒ ක්‍රමයේදී මුකුත් සංකීර්ණතාව මුකුත් මතුවෙන්නේ නැහැ. ඒ වගේමයි අපිට ඕනනම් සමත පැත්තකට යමු වෙන්නත් පුළුවන්, විපස්සනා පැත්තකට යමු වෙන්නත් පුළුවන්. ඉතින් අපේ පුරුදු අනුව අපි පුරුදු කරලා තියෙන යම් යම් අතීතයේ පුරුදු කරලා පොදීපු දේවල් අනුව ඉතින් සමාලාවට එක එක පැතිවලට යමු වෙන්නත් පුළුවන්. ඉතින් අපි එක පාටම මෙන්න මෙහෙමම කරන්න ඕනේ කියලා, එහෙම නැත්නම් මෙන්න මේ පැත්තරම යන්න ඕනේ කියලා අපිව එක්තරා අන්දමකින් මෙහෙවන්නේ නැතුව අපි බොහොම ක්‍රමානුකූලව ස්වාභාවිකව මේ සතිය දිනු කරන්න ගන්නවා. සතිය දිනු කරන්න ගත්තහම අපි පෙර පුරුද්දට යම්සේ දෙයක් සමත භාවනාවල හොඳට පුරුදු වෙච්ච කෙනෙක් නම් දැන් මෙලාවට ඒ පැත්තෙන් හිත නොදැනුවත්වම වැඩෙන්න පුළුවන්. අපි හුඟක් විපස්සනාවට නැඹුරු වෙච්ච චරිත නම් ඒ පැත්තෙන් මේ යන්නත් පුළුවන්. ඒ නිසා අපි ඔය දෙපැත්තෙන් කොහේකට ගියත් ප්‍රශ්නයක් නැහැ. සමත පැත්තෙන් ගියොත් ටිකක් වෙලා සමතෙන් එකඟ බවක් හදාගෙන ඊළඟට විපස්සනාට යමු වෙන්නත් පුළුවන්. හැබැයි තින් සාමාන්‍යයෙන් අපි මෙහෙදී විපස්සනා පැත්තට බර කළා තමයි කතා කරන්නේ. ඉතින් දැන් මේ කියලා තියෙන මට්ටම තාම ඉතින් බොහොම, ඒ කියන්නේ අපි ඉගෙන ගන්න මට්ටම. ඉතින් ඒ නිසා කිසි වරදක් නැහැ. හුස්ම රැල්ල කියන එකේදී මට මේ තරම් අමාරුයි, ඇත්තටම තේරුම් ගන්න අමාරුයි මොකද්ද මේ හුස්ම රැල්ලයි නාසිකාග්‍රේ තියෙන ඒ ප්‍රදේශයට අවධානය යොමු කිරීම අතර වෙනසක් කියලා තේරුම් ගන්න අමාරුයි. මේ ප්‍රදේශයේ මේ අවධානය තියාගන්න, නාසිකාග්‍රේ ප්‍රදේශයේ අවධානය තියාගන්න හරියටම තිතක් වගේ තියන්න අවශ්‍ය නැහැ. මේ ප්‍රදේශයේ අවධානය තියාගත්තා නම් ඊට පස්සේ ඒ ප්‍රදේශයේ අවධානය තියාගෙන ඉන්න ගමන් අපි දන්නවා ඔන්න හුස්ම ගන්නවා බව දන්නවා. හුස්ම පිටකනකොට පිටකනා බව දන්නවා. ඒ දන්නේ කොහොමද? එක්කෝ ඒකේ තියෙන යම්සි ලක්ෂණයකින්. ඒ කියන්නේ හුනුසමකින් සිසිලකින් නාසිකාග්‍රේ හුස්ම වදිනකොට දැනෙන යම්සි ගොරෝසු ගතියකින් ඇතිලිල්ල ඇතිලීම කියන වගේ දෙයකින් ඔය වගේ දේවල් වලින් අපි දන්න ඕන මේ අරහා ඔන්න හුස්ම ගන්නවා කියලා. ඉතින් එහෙම සරල ක්‍රමයකට තමයි මේ ආනාපානසති පටන් ගන්න තියෙන්නේ. මේ කියපු කෙනාට මේ මොන හරි ඒත් ගැටලුවක් තියෙනව නම් පොඩ්ඩක් අහන්න මේ ඒ උපදෙස් ප්‍රමාණවත්ද? හොඳයි. එහෙමනම් අපි ඉදිරියට.
ගරුතර ස්වාමින්වහන්සේ ආධුනික යෝගිනියක් මේ නිවසේදී සුළු වශයෙන් භාවනාවේ යෙදුනිමි. සිතුවිලි හඳුනා ගැනීමේද යෙදුනිමි. මෙහි පැමිණි මුල් දිනවල සිත විසිර යාම බෙහෙවින් දක්නට ලැබිනි. පසුව එය යම් ප්‍රමාණයක සතිමත් භාවයකට ගැනීමට දක්ෂ වීමි. පස්වන දිනේ සක්මයෙන් පසු පරයන්ක භාවනාවේදී ආනාපානයට සිත යොමු කර විනාඩි කිහිපයක් ළදී වම් කන දිශාවේ සිට දකුණු කන දිශාවට දෙනෙත් ඉදිරියෙන් සුදු පාට තාරකාවක් වෙන එළියක් ඉතා සුළු වේලාවකදී ගමන් කළේය. පසු දින පරයන්කේදී ආනාපානයේදී ටික වේලාවකදී මාගේ නෙත් දෙක අතර ඉතා කුඩා තිතක් වැනි ආලෝකයක් මතුවී එය කෙමෙන් විශාල වී වර්ණවත් රතු ආලෝකමත් තිරයක් දිස්විය. එය සෙලවෙන සුළු විය. සිතුවිලි කලින් මෙන් පැමිණියේ නැත. බොහෝ වේලාවක් එදෙස බලා සිටිමුත් එතනින් එහාට කුමක් කළ යුතුදැයි නොහැඟුණි. බාහිර ශබ්ද ඇසුණි. මා නැවතත් ආනාපානයට සිත යොමු කළේ විනාඩි 20කට පමණ පසුයි. පරයන්කෙන් මිදුණ පසු ශරීරයේ බෙහෙවින් බරගතියක් දැනුනි. මාගේ භාවනාව නිවැරදිද? මින් ඉදිරියට කුමක් කළ යුතුද? කරුණාවෙන් පහදා දෙන්න. ඔබ වහන්සේට චිරජීවනයේ වේවා. තෙරුවන් සරණයි.
කියන්න තියෙන්නේ දැම්ම ඕවා මේ අවධානයට යොමු කරන්න එපා. ඔය මුල්ම අවස්ථාවල පසු වෙන්නේ අපේ සමත පැත්තෙන් අපේ හිත දියුණු වෙනකොට ආලෝක ස්වභාවයන් එන්න ගන්නවා. නමුත් අපි ඒව ඔස්සේ ගියොත් අපේ මූල කර්මස්ථානය අමතක කළා. එතනින් අර මේ භවනාව එන හිටිනවා. නිසා දැන් ඔය කිසිම දෙයක් බලන්න යන්න එපා. ඔය විවිධාකාර රූප පේන්න පුළුවන්. විවිධාකාර සංඥා මට්ටමින් දේවල් පේන්නත් පුළුවන්. එහෙම නැත්නම් ආනාපානය හරහාම ආපු ආනාපාන නිමිත්ත උනත් පේන්න පුළුවන්. නමුත් නිමරදි මට්ටමකට ඒ නිමිත්ත, ඒ කියන්නේ අපි සාමාන්‍ය කෙනා පටිභාග නිමිත්ත කියලා සාමාන්‍යයෙන් හඳුන්වනවා. ඉතින් ඒ පටිභාග නිමිත්ත උනත් ඇවිල්ලා හොඳට තහවුරු වෙනකන් ඒ දෙස බලවීම භවනාවට බාධාවක්. ඒ නිසා දැන් මේ ඇවිල්ලා තියෙන්නේ බොහොම මුල් අවස්ථාවේ ඉන දේවල්. ඒවා කිසිසේත්ම අවධානයට යොමු කරන්නේ නැතුව අපේ අවධානය ආනාපාන සතියේම රැඳවීම යුතුයි. ආනාපාන සතියේම රැඳවීම හරහා තමයි මේ තම හොඳට ඇවිල්ලා යම්සි වෙනත් තරමුණක් මේ ආනාපානයේ හරහා උඩ නැගිච්ච යම් සමත අරමුණක් සමත නිමිත්තක් පහළ වෙනවා නම් ඒ පහළ වෙන අරමුණ ඒ නිමිත්ත හොඳට තහවුරු වෙන්නේ අපි මේ වඩන භවනාව හරහායි. එතකොට අපි මේ වඩන භවනාවට තමයි අපි අනුග්‍රහ කරන්න ඕනේ. ඒ භවනාවට අනුග්‍රහ නොකර අපි එකපාරටම එකින් ආපු ප්‍රතිඵලයට හිත යෙදුවොත් මේකට අනුග්‍රහ නොකිරීම නිසා මේ ප්‍රතිඵලයේදී අපි අතරමං වෙනවා. නිසා දැම්ම ඕවා කිසිසේත්ම බලන්න යන්න එපා. අවධානය යොමු කරන්න යන්න එපා. ඒව අතහැරලා ආනාපාන සතියේම තවදුරටත් යෙදෙන්න කියන එක තමයි කියන්න තියෙන්නේ.
ගෞරවනීය ස්වාමින් වහන්සේ අවසරයි. හුස්ම රැල්ල ගෙවි ගිය පසු දැනෙන අරමුණක් නැති තත්ත්වයේ යටතේ මම නාසිකාග්‍රේස අවධානය යොමු කර සිටින්නෙමි. එවිට ටික වේලාවක් ගිය පසු ඉඳහිට හුස්ම රැලි මතුවෙමින් නැති වෙන්න යන අයුරු දැක ගතිමි. ශරීරයේ තනින් තන විවිධ කම්පන ගැස්සීම් තදවීම් උණුසුම් මතුවී එක්මණින්ම පහවෙන අයුරු දැකෙමි. මේවා නිරීක්ෂණය කරමින් ඉඳහිට එන සිතුවිලිද හඳුනා ගනිමි. මේ අයුරින් මා දරන ප්‍රයත්නය නිවැරදිදැයි පැහැදිලි කර දෙනමෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට ත්‍රිවිධ රත්නේ පීඨ ආරක්ෂාව ලැබේවා.
ඔව් වරදක් නැහැ. දැන් අපි අර ශරීරයේ විවිධ මට්ටමින් දැනෙන ඒ සංවේදනාවන්ට එහෙම නැත්නම් ධාතුන්ගේ ලක්ෂණ වලට අවධානය යොමු කරන්නේ හැමතිස්සෙම මතක තියාගන්න තියෙන්නේ අපි ඒ වායේදී යම් පමණක දුරස්ත භාවයක් මධ්‍යස්ත භාවයක් හදාගෙන තමයි ඒවා නිරීක්ෂණය කරන්න යන්න ඕනේ. ඊට කලින් අපි එකපාරටම කලබල වෙලා මේවා නිරීක්ෂණය කරන්න ගියොත් නිවැරදි නිරීක්ෂණයක් වෙන්නේ නැහැ. අපි අපේ සතිය මුවහත් නැහැ. ඒ නිසා ආනාපාන සතියෙන් හොඳට එකඟ බවක් හදාගෙන අපි සාමාන්‍යයෙන් මට්ටම වශයෙන් සලකන්නේ ආස්වාසය ප්‍රස්වාසය වෙන් කරගන්න බැරි මට්ටමට හොඳට සියුම් වෙලා ආස්වාස ප්‍රසවාසයක් සිද්ධ වෙනවා. යමක් සිද්ධ වෙනවා නමුත් වෙන් කරගන්න බෑ. ඒ මට්ටමට සෑහෙන්න දැන් ආනාපාන සතිය සංසිඳිලා. අපි ඒකට තව තව අනුග්‍රහ කරමින් හුස්ම රැල්ල, ඒ කියන්නේ මේ අපේ අවධානය මේ නාසිකාග්‍රේ ප්‍රදේශයේම සෑහෙන වෙලාවක් පවත්වන්න හැකියාව තියෙන්න ඕනේ. වෙන අරමුණු වලට යන්න නොදී, මුලා නොවි මේ ප්‍රදේශයේම හොඳට සිහිය පවත්වන්න පුළුවන් මට්ටමක් තියෙනවා නම්, ඒ කියන්නේ ඒකත් නැවත නැවත ඊළඟ පරියන්කවලදී ඒකත් ගන්න පුළුවන් නම් අන්න ඒ කියන්නේ දැන් අපිට හදාගත්ත සතියක් එකඟ බවක් තියෙනවා. අපිට ඕමනා නම් ඒ අවධානය අපේ ශරීරයේ වෙන තැනකට යොමු කරන්න ෂණිකවම, කියන්නේ ෂණිකව කියන්නේ වෙනව තැනකට අවධානය යොමු කරාම අර හදාගත්ත එකඟ බව එතෙන්ට පැමිණෙනවා. අපි තව තැනකට යොමු කළොත් අන්න ඒ හදාගත්ත එකඟ බව තවත් ඒ තැනට පැමිණෙනවා. ඒ වගේ අපි හදන මේ හදාගන්නා ඒකාග්‍රතාවය හොඳට අපිට ඕන තැනට හිත විසිරවගන්නේ නැතුව, ඒ හදාගත් එකඟ බව කැඩෙන්නේ නැතුව, විසිරෙන්නේ නැතුව හොඳට යොමු කරන්න පුළුවන් මට්ටමට මේ එකඟතාවය මෙතනම හදා ගන්න ඕනේ. කලබල වුණොත් ඉතින් මේක කරන්න බෑ. එක පාට මේවා කරන්න ගියොත් කරන්න බෑ. ඒ නිසා හොඳට කලබල වෙන්න දෙයක් නැහැ. මෙතනම හොඳට එකඟ බව හදාගෙන Tamanට තහවුරුනහම මේක දැන් මට පවත්වන්න පුළුවන්. හිත වෙන අරමුණු වල යන්නේ නැහැ. හිත නින්දට වැටෙන්නෙත් නැහැ කියලා Taman හොඳට තේරුම් ගත්තට පස්සේ යන්න මේ ශරීරේ පුරා දැනෙන විවිධාකාර දේවල් වලට අවධානය යොමු කරමින් ඒවා නිරීක්ෂණය කරන්න පටන් ගන්න පුළුවන්. හොඳයි.
ගෞරවනීය ස්වාමීන් වහන්ස, පරයන්ක භාවනාවේදී මගේ මූල කර්මහටන් කමඨහන ආනාපාන සතියයි. බොහෝ කලක සිට වරංගතුල මාස 5ක පමණ මා ආනාපානයේ ගෙවි යාමෙන් පසු ඉදිරි දියුණුවක් අත්දැක නැත. සිතුවිලි එයි. ඒ බව සතියෙන් දකි. කය දෙස බලා සිටිමි. සංවේදනා ලෙස දැනෙන්නේ උගුරකට දැඩි ලෙස වෙලී යාමයි. ඊට අමතරව බෙල්ල පිටිපස වේදනාවක් හටගනී. ස්වාමීන් වහන්ස, හෙට ගෙදර ගිය පසු භාවනා කිරීමේදී මා කෙසේ එම තත්ත්වයන්ට මුහුණ දිය යුතුදයි පැහැදිලි කර දෙනමින් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි.
මුල ටික ආයෙ පොඩ්ඩක් කියනද? එනිදි මත.
පරයන්ක භාවනාවේදී මාගේ මූල කර්ම කමඨහන ආනාපාන සතියයි. බොහෝ කලක සිට මාස 5ක පමණ සිට මා ආනාපානයේ ගෙවී යාමෙන් පසු ඉදිරි දියුණුවක් අත්දැක නැත. සිතුවිලි එයි. ඒ බව සතියෙන් දකි. කය දෙස බලා සිටිමි. සංවේදනා ලෙස දැනෙන්නේ උගුරකට දැවි ලෙස වියලි, දැඩි ලෙස වියලි යාමයි. ඊට අමතරව බෙල්ල පිටිපස වේදනාවක් හටගනි. ස්වාමින්වහන්ස, හෙට ගෙදර ගිය පසු භාවනා.
කාගෙද පොඩ්ඩක් ප්‍රශ්නේ කියන්න පුළුවන්ද? කාගෙද කියලා පොඩ්ඩක් මට කියන්න. මේ කියන්නේ කොච්චර කාලෙ, කියන්නේ සාමාන්‍ය දැන් මාස 5ක විතර ඉඳන් මේක අඛණ්ඩව කරනවද? හැමදාම කරනවද?
හැමදාම කෙටි වෙලාවක් හරි කරනවා අපි හැමෝම.
කරනවා. එතකොට මේ හොඳට මුලින් ආනාපාන සතිය වැටුණාද?
මේ
කියන්නේ ආස්වාද ප්‍රසවාස හොඳට වැටුණා.
දැන් ගොඩක් කල් ඉඳලා භාවනා කරන්නේ. ඔය ගෙවි යාම මට දැනුනේ මාස 5කට පමණ පෙර සිට.
පෙර. එතකොට ගෙවි යාම අත්දැක්කහම ඒ කියන්නේ හිතට අරමුණක් නැද්ද?
සමහර වෙලාවට අරමුණක් නැතුව තියෙනවා. ඊළඟට මේ විවිධ සිතුවිලි එනවා යනවා.
ඔව්. ඒ වගේ තේ සිතුවිලි ආවත් මේ අපි හදාගත් එකඟ බව කැඩෙන්නේ නැද්ද?
වෙලාවකට එහෙමමත් තියෙනවා. වෙලාවකට ඒ සිතුවිලි ගැනත් පොඩ්ඩක් හිතෙනවා.
ඔව්. හිතෙනවා කියන්නේ ඒකට මුලා වෙනවද? ඒ ආපු සිතුවිලි
ඔස්සේ ගොඩක් දුර යන්නේ. එතකොට මතක් වෙනවා මේ අනවශ්‍ය සිතුවිලි එනවා කියලා.
හරි. එතකොට සක්මන් භාවනාව කොහොමද කරන්නේ?
සක්මන් භාවනාවට කැමති. හොඳට සක්මන් කරන්න පුළුවන් සතියෙන් මේ සක්මන් මළුව දිගේ. ඔව්. එහාට මෙහාට සතියෙන් යන්න පුළුවන්.
එතකොට يعني මුළු يعني මේ කොනේ ඉඳන් එහා කොනටම සතිය පැවැත්වීම හැකියාව තියෙනවා. තේ. එතකොට සම්පූර්ණයෙන් මේ يعني අරමුණ ගෙවිලා ගියාට පස්සේ අරමුණන් දැන් ඒ මට්ටමේ අරමුණන් ගෙවිලා ගිය මට්ටමේ හිත දිගට පවත්වන්න කොච්චර විතර පුළුවන්ද? විනාඩි 20ක් විතර තියන් ඉන්න පුළුවන්.
එච්චර නම් බෑ.
බෑ. වෙයිද? ඒ කියන්නේ අරමුණ දැන් ආසස් ප්‍රසවාස නොදැනී ගියා. නොදැනී ගියාම පස්සේ දැන් අපේ අවධානය මේ ඉස්සරහට තියෙනවා.
ඉස්සරහට තියෙනවා.
ඉස්සරහට තියාගෙන ඔහොම කොච්චරලා ඉන්න පුළුවන්ද?
විනාඩි 5ක් 10ක් වගේ ඉන්න පුළුවන්.
මදි. තව ටිකක් එහෙනම් ඉන්න. දැන් ඒ කියන්නේ අරමුණු ඒ තරම් ඇවිල්ලා නැතුව දැන් අරමුණු ආවනම් කියන්නේ කයේ යම් යම් සංවේදනාවන් දැනෙන ගත්තනම් කයේ වැඩිලා තියෙන දේවල් හොඳට තේරෙනවද? වඩලා ඉන්නකොට දැන් ඔය මට්ටමේදී ආනාපාන අරමුණ හොඳට ගෙවිලා ගිහිල්ලා තහවුරුනාට පස්සේ බලන්න ඕන නම් කයේ වදින ස්ථාන වලට අවධානය යොමු කරන්නත් පුළුවන්.
ආ එහෙම කරේ නෑ අපේ.
ඔව්. ඒ කියන්නේ හැබැයි මෙතන ඔය විනාඩි 5 10 නම් මදි. එතන තව හොඳට එකඟ බව ඒ කියන්නේ විනාඩි 20ක් විතර වගේ තියන්න. හොඳට විනාඩි 20ක් විතර වගේ ඒ කියන්නේ අරමුණක් නොදීත් බලන්න පුළුවන් ද පවත්වන්න කියලා. නින්දට යන්නත් නොදී හොඳ අවධානයෙන් ඉන්නව අරමුණකුත් නොදී. දැන් අරමුණක් නැහැ කියලා ඔතන කියනවටත් වඩා ඉතින් අර තිබිච්ච අරමුණ සංඥා ගන්න බැරි මට්ටමට බොහොම සියුම් වෙලා. සමහරට ඒක මතුවෙන්නත් පුළුවන්. දැන් ඔහොම ඉඳලා ඉන්නකොට අපි හිතමු විශේෂ දැන් විනාඩි 20ක් විතර ඉන්නකොට Tamanට තේරෙනවා නම් මේක පවත්වන්න පුළුවන් කියලා. දැන් මීට කලින් මේ කය පුරා දැනෙන දේවල් වලට එහෙම අවධානය යොමු කළා නැද්ද?
අර අපි හිඳගල මේ අර ගොයින්කතුමාගේ ඒ වැඩසටහනට ගිය කාලේ අපිට බලන්න කිව්වා සංවේදනා.
ඔව්.
එහෙම බලාගෙන යනකොට මටත් ඒ ගොඩක් දුර ඒ දැනුන්නේ නැහැ. කීපයක් දැනුණා ඒ අවධානයෙන් හිත හිතාම බල බලා හිටපු නිසා. දැන් මම එහෙම සංවේදනා බලන්න ඕන කියලා හිතලා එක එක ස්ථානවලට හිත අරන් ගියේ නැහැ.
නැහැ. එහෙම කියන්නේ මේ මතු වුණ තැනට තමයි යොදන්න තියෙන්නේ. දැන් අපි එතෙක් මෙතන නැවතිලා ඉන්නවා. මේ හිතන බොහොම නිෂ්කලංකව ඉන්නවා. අරමුණක් නැත්තම් ඒ නැති ස්වභාවය තුල පවත්වන්නත් පුළුවන්.
එහෙමයි.
ඊළඟට අපි තුම මතු වෙනවා කියලා කොහරි මතු වුණොත් එතෙන්ට හොඳට අවධානය හොඳින් යොමු කළා ඒක හොඳින් නිරීක්ෂණය කරනවා.
එහෙමයි.
ඒක අවසන් වෙනකන් හොඳට නිරීක්ෂණය කරනවා. සියුම්ම අවසන්ලා යනකම්ම නිරීක්ෂණය කරනවා. ඊළඟට අරමුණක් නැත්තම් ඕන්නම් දැන් ඔය වෙන يعني පාද කොහොමත් අපි දැන් වාඩිලා ඉන්නකොට දැනෙනවනේ යම්සි ඇඟේ බරගතියක්. එහෙම නැත්තම් මේ පාද පොළවට ස්පර්ශ වෙන ස්වභාවය දැනෙනවනේ. ඒ තැන් වලට අවධානය යොමු කළා ඒ තැන් අරමුණු කරන්න පුළුවන්.
හොඳයි හාමුදුර.
එහෙම පොඩ්ඩක් දැන් අර හදාගත් අවධානය ඒ ප්‍රමාණයෙන්ම ඒ ඒකාග්‍රතාවයෙන්ම ඒ තීව්‍රතාවයෙන්ම දැන් කය පුරා යොදන්න පුළුවන්ද කියලා බලන්න. ඒක යොමු කරමින් මේ ඒ තියෙන ලක්ෂණ නිරීක්ෂණය කරන්න.
හොඳයි. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්ස. මා වසර 5ක පමණ කාලයක සිට ආනාපාන සති භාවනා කරන යෝගිනියක් මි. නිවසේදී පර්යංක භාවනාව මට අඩුවෙන් කෙරේ. විනාඩි 15ක් පමණ. විනාඩි 45ක් පමණ සක්මන් භාවනාව කෙරේ. මම මේ දින 10 තුල පැයකට වඩා සක්මන් භාවනා කර පර්යංකයට වාඩි වූ විට මට කලින් තිබූ හිස පහතට බරවීමේ දෝෂය දැන් නැත. විනාඩි 45ක් පමණ පර්යංකයේ සිටිය හැකිය. මා මුලින් මෙත් වැඩීම තුලින් හෝ බුදුගුණ භාවනාව තුලින් සිත ඉක්තා ඉක්මනින්ම සමාධියට එයි. මම පර්යංකයේ ආනාපාන සති භාවනාවේ සිටින විට මුලදී දම් පාට තැඹිලි පාට ආලෝකයක් දුටුවත් දින තුනක පටන් බොහෝ විට ලා කහ පාට ස්වරූපයක් දිස්සේ. බොහෝ වේලාවක් මේ තත්ත්වයේ තිබේ. කකුලේ වේදනාවට වරක් පමණ කකුල දිග ඇර ආපස නවාගත් විටද මේ තත්ත්වය වෙනස් නොවේ. දීර්ඝව හිතේ හැටගත් සමාධියට පැයකට වරක් හෝ දෙවරක් කකුල දිග හැරීම නැවීම වරහතල භාවනාවේදී නුසුදුසුද කරුණාවෙන් මේ පැහැදිලි කර දෙන්න සේක්වා. ඔබ වහන්සේට තෙරුවන් සරණයි.
ඔව් දැන් අපි අවධානය යොමු කරගෙන ඉන්නේ ආස්වාස ප්‍රස්වාසයට නිසා ආනාපාන සතියට නිසා ඒකට දැනට මේ දැනෙන වේදනාවන් බාධාවන් නම් අර ඒ අරමුණේම හිත පවත්වමින් හිමි කලබල නොවි ඒ හදාගත්ත එකඟ බව කැඩෙන්නේ නැති වෙන්න ඉරව මාරු කරාට වරදක් නැහැ. සම්පූර්ණයෙන්ම අපි මේ අවස්ථාවේදී අවධානය ඉරව මාරු කිරීමට යොමු කළා. ඉදියව මාරු කරොත් මේ හදාගෙන යන මූල කර්මස්ථානයේ හරහා හදාගෙන යන එකම බවට හානි වෙන්න පුළුවන්. ඒ නිසා අපිට පුළුවන් නම් මේ මෙතන අපේ හිත නවත්වගෙන මෙතන අවධානය පවත්වගෙන ඉරියව මාරු කිරීම නිකන් හොරෙන් වගේ කරගන්න පුළුවන් නම් එතකොට මේ ඉරියව මාරු කිරීම හරහා අපිට බාධා වෙලා නැහැ. අතරමින් වෙන බාධාව බොහොම අල්පයි. එතකොට අර අපිට වේදනාවන් නිසා යම්සේ ප්‍රශ්නයක් බාධාවක් මතු වුණා නම් ඉරියව්ව මාරු කිරීම හරහා ඒව මගහැරලා යනවා.
අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස. මීට පෙර අවස්ථා දෙකකදී ඔබ වහන්සේගෙන් කමඨං උපදෙස් ලබා ගතිමි. ආනාපානයේ සංසිඳී ගිය පසු කය නිශ්චලතාවයකට පත්වන බවත් සිත හිස් ස්වභාවයකට පත්වන බවත් ඒදී දන්වා සිටියෙමි. ඔබ වහන්සේගෙන් ලැබෙන උපදෙස් පරිදි සක්මන් භාවනාවේදී හිතේ ස්වභාවය කෙසේදයි වාර කීපයකදීම නිරීක්ෂණය කළෙමි. පළමු වාරයේදී භාවනාව ආරම්භ කරන විට පාදයේ පොළවේ වැලි ස්පර්ශ වන විට ඊට අවධානය යොමුවත් මළුවේ භාගයක් පමණ යන විට අවධානය ගිලිහුණි. ඇවිදීම යාන්ත්‍රික සිදුවනවා මෙන් දැනුනි. මනසද ඇවිදීමේ ක්‍රියාවෙන් නිවත්ව තිබුණි. කය රූකඩයක් මෙන් දෙපසට පැද්දෙන බවක් දැනුනි. මේ ක්‍රියාව තුළ සැහැල්ලුවක් අත්විඳෙමි. මේ අවස්ථාවේදී මනස සිතුවිලි වලින් තොරව පැතුනි. සිතුවිලි ගලා යෑම නැවතී නිදහසක් දැනුනි. ඇවිදීම හා මනස අතර සම්බන්ධයක් නොදැනුනි. ඒ දෙකම නිදහසේ ඔහේ සිදුවීම් පැවතිනි. ඉඳහිට සිතුවිල්ලක් පැමිණියත් ඒද බොඳව ගියේය. අද දහවල් සක්මන් මළුවේ පැය භාගයක පමණ සක්මන් කළ පසුද මේ අත්දැකීම ලැබුණු අතර වාර 10ක් 12කට පමණ පසු හිසේ තරමක කරකැවිලි ගතියක් දැනුනි. කන්වලින් උණුසුමක් දැනුනි. මේ නොසලකා සක්මන් කළත් අපහසු බවක් දැනීම නිසා අසල බංකුවක වාඩි වී පරයන්ක භාවනාවක් කළෙමි. ආනාපානයේ ඉක්මනින්ම සංසිඳුණු අතර මනස බොහෝ වේලාවක් සිතුවලින් තොර හිස් බවක තිබුණි. කය මනස සැහැල්ලු ස්වභාවයක වැවතුනි. ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ දුන් උපදෙස් පරිදි භාවනා නිවැරදිව කළාද යන්නත් එහි අඩපාඩු සකස් කර ඉදිරියාමට උපදෙස් ලබා දෙන ලෙසත් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට සුවසේ ජීවත් වීමට තුනුරුවන් පිහිට ලැබේවා.
හොඳයි. කාගෙද කියලා පොඩ්ඩක් කියන්න පුළුවන්ද? හොඳයි. ඒ කියන්නේ දැන් පවත්වන්න පුළුවන් අර නිශ්චල ස්වභාවය පවත්වන්න පුළුවන්.
එහෙමයි ස්වාමීන් වහන්සේ.
එතකොට ඒ අවස්ථාවේදී එන සිතුවිලි දිහා තේරුම් ගන්න පුළුවන්ද?
ඔව්, ඒ අවස්ථාවේ සිතුවිලි එනවයි කියලා තේරෙනවා. ඒ දිහා බලාගෙන ඉන්න පුළුවනි.
හොඳයි. ඒ කියන්නේ බලාගෙන ඉන්න පුළුවන් අහුවෙන්නේ නැතුව.
අහුවෙන්නේ.
හරි. එතකොට ඒ සිතුවිලි වල නිකන් හේතු වශයෙන් දකින්න, එහෙම නැත්නම් ඒවැය තියෙන අර සකස් වෙච්ච ස්වභාවය දකින්න, ඒක නිසා නිකන් හිත බැඳෙන ස්වභාවය දකින්න, ඔය වගේ ඒවා හැම පොඩ්ඩක් බලන්න. ඒ කියන්නේ දැන් සිතුවිල්ලක් දැන් අපි ඔය පැත්තෙන් තමයි අපිට දෙයන්න තියෙන්නේ. මෑණියන්ට ඒ තරම්ම කයේ අරමුණු වෙන්නේ නැහැ නේද? එතකොට සිතුවිලි පැත්තෙන් අබැයි හුඟා කර සමහරලාවට අපි සමාධි මට්ටම් හුඟාක් වැඩි වුණාම හිත නිකන් ගල් වෙනවා වගේ, නිකන් අයිස් වෙනවා වගේ දෙයක් වෙනවා. එතකොට සිතුවිලි එන්නෙම නැහැ. අපිට දැන් භාවනාව ඉදිරියට කරගෙන යන්න සිතුවිලිත් ඕන. දැන් මේ ආශ්‍රව අනුසය ධර්මයන් සක්‍රිය වෙන්න ඕනේ. එතකොට තමයි දැන් මේ අමුද්‍රව්‍ය තියෙන්නේ. දැන් බුදුහාමුදුරුවෝ පෙන්නන ඔය ධම්මානුපස්සනාවේදී නීවරණ කියලා කියන්නේ, නීවරණ හටගත්තා කියන්නේ අමුද්‍රව්‍ය. ඉතින් මේ අමුද්‍රව්‍ය ටික හරහා ඔන්න තව ඉස්සරහට යනවා. තව ඉස්සරහට හිත දියුණු වෙනවා, පිරිසුදු වෙනවා. ඒ නිසා අපි ධමන් තේරුම් ගන්න ඕනේ ඕන්ට වඩා හුඟා කල්ලා ආයි නැත්තරම නැති වෙන්න කරොත් එහෙම දැන් එන්නේ නැහැ. දැන් ඒ නිසා යම් පමනකට කළා හිතේ අර පවත් මේ සතිය වැටලා තියුණා නම් සතිය ඒක නැගිටල ගන්න පමනට විතරක් තියලා ඊළඟට ටිකක් නිකන් නිදැල්ලේ නිකන් සාදිහිනව ඉන්න මට්ටමට ගන්න. ඒ කියන්නේ හිත ඕන්ට වඩා හිර කරගෙන ඉන්න එපා දැන් මේ අවස්ථාවේදී. හිතට ටිකක් නිදහසක් දෙන්න කැමති දෙයකට යන්න. යන්න දීලා දැන් එන දේවල් වලට එන දේවල් තමන් විපස්සනා කරන්නයි තියෙන්නේ. මං හිතනවා කියන දේ තේරෙනවා. එතකොට මේ එතකොට අපිටම ඔන්න හිතට එනවා කවුරු හරි මතක් වෙනවා. මතක් වුණාම තේරුම් ගන්නවා මේ මට මෙයා ගැන ලොකු ඇල්මක් තියෙනවා. ඒ හින්දා තමයි මට මෙයා මතක් වුනේ. එතකොට අර එතන තියෙන අර බැඳිච්ච ස්වභාවය රාගානුසය නැතිනේ අහුවෙන්නේ. يعني කෙමෙකුට බැඳිලා කියනවා කියන්නේ එයා ගැන හිතෙනවා කියන්නේ අපි එතන රාගානුසයක් තමයි තියෙන්නේ. ඉතින් ඒ අනුසය පැත්ත තේරුම් ගන්නවා. එහෙම නැත්නම් එතන තීච්ච يعني මොකද සංයෝජන මට්ටම තේරුම් ගන්නවා. දැන් බුදුරහමඳුරෝ ධම්මානුපස්සනාදි කියනවනේ ආයතන විස්තර කරනකොට සංයෝජනයත් එක්ක තමයි මේ ආයතනයන් විස්තර කරන්නේ. ඒ කියන්නේ අපේ හිතේ අරමුණක් දැකලා අපිට මොනවා හරි ක්ලේශයක් පහළ වුණා නම්, බැඳීමක් පහළ වුණා නම් අන්න ඇහැ හරහා ඒ සංයෝජන පහළ වෙලා. ඒ කියන්නේ ඇහැ හරහා එතන කතා කරන ඔය කාමච්ඡන්දාදී අරමුණු පහළ වෙලා. මේ නීවරණ පහළ වෙලා. එතකොට ඒ හරහා අපි තේරුම් ගන්නවා මෙන්න මෙතන මේක තමයි අහුනේ කියලා. අර එහෙම නැවත නිකන් අර කැලේසේ පහළ වෙනවත් එක්ක මොකද්ද මේ ක්ලේශය කියලා තේරුම් ගැනීමෙන්ම ඒක දුර වෙලා යනවා. බලන්න ඕක නැවත නැවත කරන්න ඕනේ. කාලයක් තිස්සේ කරනකොට තව හිත සංසිඳෙනවා. හිත නිදහස් වෙනවා අරමුණු වලින්.
ස්වාමීන් වහන්සේ සිතුවිලි සමාලාවට එනවනේ ඒ වගේ මේ කිසිම නිකන් වැදගැම්මක් නැහැ වගේ නිකන් අත හිතකවත් නැති නිකන්
අන්න හරි. ඒවා ඔක්කොම එන්න දෙන්න. ඒවා සියල්ල එන්න දෙනවා අතල්ලා දානවා. එන්න දෙනවා අතල්ලා දානවා. ඒ තනිකර කියන්නේ දැන් හිත හොඳට පිරිසුදු වෙවි යන්නේ. අපි පිරිසුදු වෙන්න ඉඩ දෙන්න ඕනේ. අපි මේවා තද කළා වළක්වන්න හොඳ නැහැ. හොඳට නිකන් හිතන නිදහසේ ඒවා එන්න දෙන්න. එන්න දෙදී අපි හැබැයි අවධානෙන් ඉන්නේ.
එහෙමයි.
අවධානෙන් ඉඳමින් මෙයා මෙයාට වෙන වෙන දේ ඉඩ අරිනවා.
ගෞරවනීය ස්වාමින්වහන්ස අවසරයි. ඔබ වහන්සේ මට උපදෙස් දුන්නේ සක්මන් භාවනාව වැඩියෙන් කරන ලෙසයි. මට මම එසේ කළෙමි. දැන් මාහට ආනාපාන සතියට හේතුවම කළ හැක. ඇස් පියන විටම මා ඉදිරියෙන් ප්‍රභාස්වර ආලෝක ලපයක් දිස්වේ. ඉන්පසු උස්කන්ධකි. ඒ දිගේ ඉහළට යාමට හැකි පාරකි. ඒ දිගේ ඉතා ප්‍රභාස්වර පහන් කණු ඇත. කන්ද පාමුල ප්‍රභාස්වර ප්‍රදේශයක් ඇත. ඒ වටේටම ප්‍රභාස්වර පහන් කණුය. එය ක්ෂණයකින් නොපෙනී හිත ආනාපාන සතියට වැටි හුස්ම සිහින් වී නොදැනෙන අවස්ථාවට පත්විය. ඉන්පසු සිත යොමු වන්නේ ශරීරයේ වේදනා ඇතිතැන් වලටය. ඒ අනුපස්සනා කරමි. සිත නිශ්චලය. හුස්ම ඇටීම නොදැනේ. ඔබ වහන්සේට තෙරුවන් සරණයි.
අර දර්ශන ඔස්සේ යන්න එපා කියන එක තමයි කියන්න තියෙන්නේ. අපිට පේන දේවල් ඇහෙන් يعني පේන විවිධ දර්ශන අපිව මුලා කරන සුළුයි. ඒවා ඔස්සේ ගියොත් අපි භවනාවෙන් නොමග ගියා වෙනවා. ඒ කියන්නේ වැඩි පාරක ගියා වෙනවා. නිසා ඊට වඩා Tamanට දැනෙන දෙයක් එක්ක ඉඳමින් මේ භවනාවේ දෙන්නයි තියෙන්නේ.
ගෞරව ස්වාමින්වහන්ස ආනාපාන භාවනා මම අවුරුදු දෙකක් පමණ කල අද්දුරුවෙමි. ක්‍රමයෙන් භාවනාව ඉතාම වේගවත් බවට පත්විය. මෙවර මේ ස්ථානයේදී ආනාපානයේ වඩාත් වේගවත් විය. ආනාපාන නිසා මුළු කයම ඉතා වේගවත් විය. පය භාගයක් පමණ එසේ වීමෙන් පසු කයේ වේගය අඩු විය. ඒ සමග නාමය ප්‍රකට විය. ඒ කයට වඩා සෙමින් සිදු විය. මේ ක්‍රියාවලිය දෙකම නැවත නැවත සිදු විය. කය හා නාමය යන දෙකම එකලඟ සිදුවීම හුදෙක් සමතයක් පමණද නැතිනම් නාමය විදර්ශනාවක් දෙසට යාමක්ද මට එකවර ස්ථිරව සිතාගත නොහැක. මේ කරුණ දෙක අතර අතරමං සිටින මට ඔබ වහන්සේගේ සරණේ පතමි. තෙරුවන් සරණින් සියලු යහපතම වේවා. නමත් ලියලා දින නම කියන්නේ.
මගේ සරණ නෙවෙයි ඉතින් බුදුහාඳුරගේ සරණ තමයි මේ මං කියන්නේ ඉතින් බුදුහාඳුරන් කියපු දේ මට තේරෙන විදිහට. ඉතින් දැන් සාමාන්‍ය අපි භාවනාව කරගෙන යනකොට දැන් අපි හිතමු එකපාරටම නෙමෙයි දැන් අපිට මුලින් ආනාපාන සතිය වැටෙන්න ඕන හුස්ම ගන්නවා හුස්ම හෙලනවා හුස්ම ගන්නවා හුස්ම හෙලනවා මේ මට්ටමේදී අපි මේක මේ නාමයක් රූපයක් කියලා අපි වෙන් කරගන්න මට්ටමක් කියලා සලකන්නේ නැහැ. නමුත් අපි ආනාපාන සතිය තව හොඳට දියුණු වෙගෙන යනකොට ආනාපාන සතියේම වේවා අපි ඒකිට ඒකේ වෙන්කර ගැනීමේ හැකියාවක් එනවා. මෙන්න මේක ආස්වාස ප්‍රස්වාසය කියලා වෙන් කරගන්න පුළුවන්. හැබැයි වෙන් කරගන්න භවිතා කරන්නේ ආස්වාසය අපි හිතමු සිසිල් ප්‍රස්වාසයේ උණුසුම්. එහෙම නැත්නම් ආස්වාසය ටිකක් තදින් ඇතිල් වෙනවා ප්‍රස්වාසය ඊට වඩා සියුම් ඇතිල් වෙනවා. ඔය වගේ අර කෙලිම ධාතු ලක්ෂණ වලින් තමයි ආස්වාස ප්‍රස්වාසය වෙන් කරගෙන අපි තේරුම් ගන්නෙ. එතකොට මේ ආස්වාසය අපි වෙන් කරගන්නවා අපිටම උදාහරණයක් විදිහට සිසිල් බවකින් ප්‍රස්වාසය වෙන් කරගන්නවා උණුසුම් බවකින්. එතකොට දැන් මේ උණුසුම් බව සිසිල් බව කියන මේ ධාතු ලක්ෂණ ඇවිල්ලා කෙලින්ම රූප. ඒ කියන්නේ සතර මහා ධාතුන් තියෙනවා සතර මහා ධාතුන්ගේ ලක්ෂණ වලින් තමයි අපි මේ ධාතුන් වෙන් කරගන්නේ. ඉතින් මේවා එක අතකින් තමයි ශක්ති ස්වરૂප කියන්න පුළුවන්. එතකොට මේ රූප ස්වභාවයන් තමයි මේ අපි තේරුම් ගත්ත උණුසුම් බව සිසිල් බව ගොරෝසු බව සිනිඳු බව මේ ඔක්කොම මේ රූපීය ලක්ෂණ රූප මට්ටම. නමුත් ඒවා මේ එක උණුසුම්ය මේක සිසිල්ය කියලා තේරුම් ගත්තේ නාම ධර්ම හරහා. ඒතර අපි ඔකට සාමාන්‍ය කියනවා නාම රූප පරිච්ඡේදය කියලා. මේ දැනෙන ඒ රූප ස්වභාවයක් තියෙනවා ඒ රූප ස්වභාවය මොකද්ද කියලා තේරුම් ගන්න නාම ධර්ම තියෙනවා. අපි තුමු නාම ධර්ම වශයෙන් පහක් සාමාන්‍යයෙන් මේ සූත්‍ර පිටකේ හඳුන්වලා දෙනවා වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර කියලා. වේදනාව තුළින් මේ හරහා ඇති වෙන යම්කිසි අපි තුමු සුඛ වේදනාවක් එහෙම නැත්නම් අදුක්කම සුඛ ඒ කියන්නේ උපේක්ෂා සහගත වේදනාවක් එහෙම නැත්නම් දුක් වේදනාවක් මේ හරහා ඔන්න එක මට්ටමක් වේදනා සංඥා මේකෙන් ඇති කරන යම් පමණක සංඥා ස්වરૂපයක් වේදනා සංඥා චේතනා ක්‍රියාවත් වීමක් සංඥා චේතනා පස්ස ස්පර්ශය මනසිකාරය දැන් අපි අපේ තියෙන අවධානය වෙන වෙන තැන් වලට යොමු කරන්න තු ගාන්ට මෙතෙන්ට හරෝලා මේ මනසිකාරයේ කෘත්‍යය තමයි මේ ගාන්ට අපි හරෝලා අවශ්‍ය තැනට යොමු කිරීම ඊළඟට ස්පර්ශයෙන් තමයි අපි ස්පර්ශය කියලා දැන් සාමාන්‍යයෙන් හඳුන්වන්නේ මේ ඔක ඉතින් තව විස්තර කරන්න ගියොත් ඉතින් සෑහෙන යන්න වෙනවා. දැන් අපි හිතමු දැන් මෙතෙන්දී කය කියන එක ආයතන මට්ටම ඊළඟට ස්පර්ශය කියන එක රූප මට්ටම, ඒකෙන් හටගන්නා දැනීම අපි විඥාන මට්ටම කියලා තියෙනවා. එතකොට කය පොටබ්බය කාය විඥානය. ඊට පස්සේ කාය විඥානයත් එක්ක ඔන්න දැනුවත් වෙනවා මේ රූප ධර්ම, මේ මොකද්ද මේ මේ වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර කියලා. ඉතින් මේ ඔක්කොගෙම ගුණයක් මෙතන තියෙනවා. ඉතින් අපි ඔක්කොම මෙන්න මේක වේදනාවේ, මේක සංඥාවේ, මේක කාය විඥානයේ කියලා ඔය ඔක්කොම ඉතින් අපි තේරුම් ගන්න අත්‍යවශ්‍ය නැහැ. ඉතින් නාම ධර්මවල ක්‍රියාකාරීත්වය තමයි ඒතන තියෙන්නේ. අපි මේවා වෙන්වෙන් වශයෙන් මේක සිසිල්ලයක්, මේක සිසිලක්ය, මේක උණුසුමක්ය, මේක ගොරෝසු භවය, මේක සිනිඳු භවය කියලා අපි මේ දැනුමක් ඇති කරගන්නේ මේ නාම ධර්ම හරහා. එතකොට දැන් මේ ප්‍රශ්නේදී අහලා තියෙන්නේ මොකද්ද?
අහලා තියෙන්නේ කය හා නාමයන් දෙකම එකලඟ සිදුවීම උදේක් සමතයක් පමණද නැතිනම් නාමයේ විදර්ශනාක් දෙසට යාමක් දැයි?
ඔව් දැන් මෙතන සමතයක් නෙමෙයි. මේ තියෙන්නේ සමත භාවනා පැත්තක් නෙමෙයි. සමත භාවනාවලදී අපි මේවා තේරුම් ගන්න යන්නේ නැහැ. සමත භාවනාවලදී තියෙන්නේ හිත එකඟ තැන තියන් ඉන්නවා, මුකුත් නොකර. මුකුත් හිත මේ අවබෝධයේ පැත්තකට යොමු කරන්නේ නැහැ. ඒ වෙනුවට අරමුණක් තියෙන අරමුණක් තියෙනවනම් ඒ අරමුණ තුල ඔහේ බලන් ඉන්නවා. දන්නේම නැතුයි ඉතින් අරමුණ තුලට යනවා. එහෙම නැත්නම් අරමුණ අපිව ග්‍රහණය කරගන්නවා. එහෙම දෙයක් සමතේදී සිද්ධ වෙන්නේ. දැන් විපස්සනාවේදී තමයි මේ මට්ටම සිද්ධ වෙන්නේ. මේ මට්ටමේදී හොඳට අපි අරමුණේ රසයන්, අරමුණේ තියෙන විස්තර අපි හොඳට දැක ගන්නවා. අරමුණ එකකට එකක් අපි වෙන් කළා දැක ගන්නවා. අපි සක්මනේ යෙදුනත් සක්මනේ කොහොමද මේ පාද ස්පර්ශ වෙන්නේ? ස්පර්ශ වීම හරහා ගොරෝසු බව ගොරෝසු විදිහට, සිනිඳු බව සිනිඳු විදිහට, රළු බව රළු විදිහට, මේ විදිහට අපි අර තියෙන ධාතුන්ගේ මූල ලක්ෂණ අපි හොඳට දැන ගන්නවා. ඒ එකක් එකක් පාසා වෙන් වෙන්ව දැන ගැනීම පරිච්ඡේද කරලා දැන ගැනීමක්. එතකොට එතන තියෙන නාම රූප වශයෙන්, ඒ කියන්නේ ඒ දැන ගැනීමට ලක් වෙන දේ රූප දැනගන්නේ නාම ධර්ම වලින්. හොඳයි.
ගෞරවනීය ස්වාමීන් වහන්ස, දැනට පිම්බීම හැකිලිම භාවනා කරමි. මුලදී නාසයගට සිත ගියත් පසුව පිම්බීම මතට සිත හඳුනා ගතිමි. පිම්බීම හැකිලිම පමණක් මෙනෙහි කළ හැක. ඔබ වහන්සේ කීවා මතක හැඩියට හුස්ම රැල්ලේ ඊතා කුඩා රූප කලාප හැටියට බලවත් පිම්බීම හැකිලිම කරන ලෙසට එක වෙලාවක් තුළදී හුස්ම රැල්ලේ ඊතා සියුම් රූප කලාප අවබෝධ කරගත්තත් වායුව එතැන්දී නැවතී නිශ්චලව තිබුණා. පිම්බීම මෙනෙහි කරන විට වායු රැල්ල ගමන් කර යුතු වුණා කියා සිතේ. එවිට පිම්බීමත් හැකිලීමේදී වායු රැල්ල ගැන නොසිතා හැකිලීම පමණක් මෙනෙහි කළ යුතුද, නැතිනම් වායු රැල්ල ගැන මෙනෙහි කළ යුතුද? මට මේ පිළිබඳව පැටලි සහිතය. ගරු ස්වාමින්වහන්සේ මේ පහදා දෙන ලෙස ගෞරවයෙන් ඉල්ලා සිටිමි. තවද නිවසේදී කළ යුතු භාවනාවක් ගැනද පැහැදිලි කර දෙන ලෙස ඉල්ලමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි.
ඔව් දැන් පිම්බීම හැකිලිම භාවනාවේදී අපි මේ හුස්ම රැල්ල ගැන අවධානයක් නැහැ. අපි ඒ කියන්නේ දැන් ආස්වාස ප්‍රසආසිතේ තමයි හුස්ම රැල්ල ගැන අවධානය තියෙන්නේ. පිම්බීම හැකිලිමේදී ඒව මුකුත් නැහැ. මේ හුස්ම රැල්ල ඇතුළට ගිහිල්ලා තමයි ඉතින් මේ දේ සිද්ධ වෙන්නේ. නමුත් අපි හුස්ම රැල්ල ගැන අවධානයක් නැහැ. ඒ වෙනුවට ඒකේ ආස්වාස ප්‍රසආසයේ ප්‍රතිඵලයක් වශයෙන් සිද්ධ වෙන උදරයේ පිම්බීමත් උදරයේ හැකිලිමත් කියන ඒ දැනීම මත තමයි දැනුව පවත්වන්නේ, අවධානය පවත්වන්නේ. එතකොට හුස්ම ගැනීමත් එක්ක ඔන්න උදරය පිම්බෙනවා. පිම්බෙනකොට අපිට යම් ක්‍රමයකින් ඒ පිම්බෙන බව අපි දන්නවා. ඉතින් දන්නේ කොහොමද? එක්කෝ චලනයක් වශයෙන් අපිට ප්‍රකට වෙනවා. ඉස්සරහට සිද්ධ වෙන චලනයක්. එහෙම නැත්නම් තදවීමක්. මේ ලිහිල් වෙලා තිබිච්ච මාංශ පේශි දැන් ටික ඉස්සරහට යනවා. එතකොට තදවීමක් දැනෙනවා. එහෙම නැත්නම් මේ ඉස්සරහට යන ඒ චලනය තේරෙනවා. ගිහිල්ලා අපි තුමු පිම්බීම අවසන් වුණා නම් ඒ තද වෙලා දැන් හිර වෙලා වගේ ඒ ස්වභාවය තේරෙනවා. ඊළඟට ඔන්න නැවතුණා. නැවතුණාට පස්සේ ඕක නැවතත් ලිහිල් වෙන්න, අර තද වෙච්ච ස්වභාවය මුරුදු වෙන්න ඕන දැන් පටන් ගන්නවා. එතකොට අර උදර පටල නැවතත් ඇතුළට මේ ගමන් කරනවා, මේ පැත්තට. අනිත් දිශාවට චලනය වෙනවා. ඉතින් මේ සම්පූර්ණයෙන්ම චලන, එහෙම නැත්නම් තදවීම, හැකිලීම්, පිම්බීම් මේව හරහා තමයි පිම්බීම හැකිනීම භාවනාවේදී අපි අවධානය යොමු කරන්නේ. කිසිසේත්ම වායු රැල්ලකට, සුලම් රැල්ලකට අවධානය යොමු කරන්නේ නැහැ.
ගරු සාමින්වහන්ස, මෙම ප්‍රශ්නය භාවනාවේදී සිතුවිලි හඳුනා ගැනීමේදී වර්ග කිරීම පිළිබඳවය. ඇතැම් අරමුණු කෙසේ හඳුනාගත යුතුද යන්න පිළිබඳව යම් පැහැදිලිකමක් පවතී. පාසඳන් ආකාරයේ අරමුණු කෙසේ හඳුනාගතිද යන්න පිළිබඳව කරුණාවෙන් උපදෙස්පත්මි. දෙමාපියන් භාවනාමකට යොමු කිරීමට අවස්ථාවක් පිළිබඳ අනාගතයේ සැලසුමක් කිරීම. දෙක
අපි එකින්කට යමු. නැත්තම් හරි. දැන් කාගෙද කියලා කියන්න ඕනේ. නැත්තම් මේ මේවා කෙලින්ම තේරුම්ක් නැති වෙනනම් එලිම කපලා දාන්න තියෙන්නේ. ඒ කියන්නේ දැන් මෙහෙමයි. අපි මුලින් ඔන්න ආනාපාන හදේ පටන් ගන්න ගියාමත් මේ මතක් වෙනවා. අම්මටත් කියලා දුන්නා නම් කියලා හිතෙනවා ඉතින්. එතකොට කෙලින්ම මේක නිවරණය. එතෙන්ද මේක ඔස්සේ අපි ගියොත් එහෙම වැරදි. එහෙනම් තමන් ඉන්න මට්ටම අනුව තමයි සිතුවිලි නිරීක්ෂණය කරන්න ඕනේ. අපි ඒක පාර්ථක චිත්තානුපස්සනාවට යන එක සුදුසු නෑ. අර මං කිව්වේ කලින් අපි කායානුපස්සනාවේ සෑහෙන්න යෙදිලා හිතේ මධ්‍යස්ථ බවක් හදාගත්තට පස්සේ තමයි මේ එතෙන්ට යන්න ඕනේ. දැන් මේ කරන්න හදන වැඩේ මේ කරන්න හදන්නේ අර ආනාපාන සතියේ නැවතත් මේ උපක්‍රමයක් වශයෙන්ද මේක කරන්න හදන්නේ?
සක්මනේදී සිතුවිලි එනවා. සක්මනේ සමහර වෙලාවට සම්පූර්ණ සක්මනම සතියෙන් ගමන් කරන්න පුළුවනි.
ඔව්.
ඒ අතරෙදී යම් යම් සිතුවිලි එනවා.
හා. එතකොට ඒ සිතුවිලි දිහා බලන්න තමයි ඔය කරන්නේ. ඔව්. හැබැයි එච්චර එහෙමනම් යන්න එපා. ඒ කියන්නේ තාම ඉන්නේ, මේ කියන්නේ මුල් අධීරවලනේ. එතෙන්දී ඒ තරම්ම යන්න එපා. කෙලින්ම නිකන් සිතුවිල්ලක් සිතුවිල්ලක් සැලසුම් කරනවා කියලා අතල දාන්න.
ආනාපානෙදී ඒ වගේ සිතුවිලි එනවා.
ඔව්. ඒ අපි තුමු Tamanට තේරෙනවනේ දැන් මේ මොකක් හරි අනාගතේ සම්බන්ධ දෙයක්නේ. එතකොට සැලසුම් කරනවා කියලා අතල දාන්න. සරලව ගන්න. විතර මොකද අපි වැඩි වෙලාවක් ඔතෙන්ට අවධානය යොමු කළා මේක මොකද මොන જાතියේද කිඳමන්ද කියලා හොයන්න බලනවා කියන්නේ මූල කර්මස්ථානයේ බාධා වෙනවා. මුලදී අපි හැකියතාක් මූල කර්මස්ථානයේ හිත පවත්වන්න ඕනේ. පස්සේ පුළුවන් හිමීට කියන්නේ චිත්තානුපස්සනා මට්ටමේදී අපේ භවනා අරමුණ වෙන්නෙම මේවා. අපිට අමුද්‍රව්‍ය වෙන්නෙම මේ සිතුවිලි. නමුත් මේ මට්ටමේදී අපිට තාම අපි එච්චර දක්ෂ නැහැ. අපි තාම ඉන්නේ ආනාපාන සතියේ හරහා අපි මේ තාම මේ ගුණධර්ම වඩා ගන්න මට්ටම. එතෙන්දී අපි මේක ඇසුරු කර වැඩිපුර මේක ඇසුරු කරපු තරමට තමයි සෞඛ්‍ය සම්පන්න. ඒ නිසා මේන දේවල් බාදයි. මේන දේවල් ටක් ගාලා ආපු ගමන් මේ සැලසුම් කරනවා කියන අර ලත්තනම ලොප් කරනවා කියන්නේ එනවා කපලා දානවා. ඇවිල්ලා මේකට ගන්නවා ටක් ගාලා. ආයි මේකෙම යනවා. එහෙනම් ඕන්ට වඩා මේ ඇතුළාන්තයට යන්න එපා. මේකේ අන්තර්ගතයට යන්න එපා. සිතනවා කියලා හරි ඒකට අර අපි දෙන වටිනාකම අඩු කළා නැවත මෙතෙන්ට ගන්නයි තියෙන්නේ. ඔව්.
ඊළඟට ආරණ්‍ය වාසී ස්වාමීන් වහන්සේලාට දානෙ
ඒ ටික ඕනේ නැහැලු. ඒක දිග. ඒ කියන්නේ අවශ්‍ය නැහැ. ඒ කියන්නේ සිතුවිලි විවිධාකාර දේවල් එනවා. ඒවා ඒකේ අන්තර්ගතය බලන්න යන්න එපා මේ මට්ටමේදී. පස්සේ පුළුවන් අර ඒ අන්තර්ගතය බලන මට්ටම දිස්ත්‍යානුපසන ධම්මානුපසන මට්ටමේදී අන්තර්ගතය තේරුම් හැරීම හරහා අපිට අපේ තියෙන අපේ මේ ඇතුලේ තියෙන මේ සංයෝජන ධර්ම අනුසය ආසය ආසවව තේරුම් ගන්න පුළුවන්. ඒක චූට්ටක් තව එහා තියෙන්නේ.
අවසාන වාක්‍ය ඔබ අන්තිර තේරුම් සරණින් කියලා නැගතුන.
හොඳයි.
අති ගෞරවනීය ස්වාමින් වහන්සේ ඇස් පියාගෙන සිත ඒකාග්‍ර කරගෙන භාවනාවෙන් ධර්මදේශනා ශ්‍රවණය කිරීම වරදක් නොමැතිද පහදා දෙන්න. ඔබ වහන්සේට තෙරුවන් සරණයි.
වරදක් නැහැ ඉතින්. හිත ඒකාග්‍ර කරගෙන වණහන්නයි තියෙන්නේ. මේ ඒ කියන්නේ දැන් සාමාන්‍යයෙන් කියන්නේ අර අන්‍ය විහිත නොවි කියලා තමයි ওই පදේ කියන්නේ. ඒ කියන්නේ අපි වණහනවා. හැබැයි වෙන වෙන දේවල් වල නම් ඔළුව හිත තියෙන්නේ තේරුමක් නැහැ. හැබැයි හොඳ එකඟ හිතකින් බලහන්නයි ඕනේ. දැන් ඒ වගේමයි සාමාන්‍යයෙන් ඔය ධර්ම ශ්‍රවණය ගැන උපදෙස් දෙනකොට සමහර වෙලාවට අපි එකඟ සිතකින් බලහනවා. හැබැයි බලහලා නැගිට්ටට පස්සේ අර උපමාවකට කියන්නේ මේ ඔඩොක්කේ මොන හරි තිබිලා අපි නැගිටිනකොට සිහිය නැගිට නැත්තම් මේ ඔඩොක්කේ තියෙච්ච ටික ඔක්කොම වැටෙනවානේ. අන්න ඒ වගේ ඇතම් වෙලාවට අපි අහගෙන හිටියත් අවධානයෙන් නැගිට්ටට පස්සේ ඇහුවේ මොනවද කියලා මෙලෝදියක් මතක නැති මට්ටමක් තියෙන්න පුළුවන්. ඒ නිසා අපි උත්සාහවත් වෙ යුතුයි මේ අහන දේවල් හොඳට ටිකක් වැටහීමකින් හිතේ දරා ගන්න පොඩ්ඩක් හරි උත්සාහ කරනවා නම් එතකොට මේ අහපු දෙයින් ප්‍රයෝජන ගන්න වැඩි හැකියාවක් තියෙනවා.
දැන් අවසාන ඉදිරිපත් කිරීම ගෞරවනීය ස්වාමීන් වහන්සේ සෝවන් ආදී මාර්ගඵලයකටපත් වීමෙන් පසුද මනෝලෝ උපත ලද හැකි නේද? බුදුන් දවස ජාත සෝතාපන්නය සිටි බවට දහමේ අසාති බෙනවා. එවැනි අය තමා පෙර අවබෝධ කරගෙන සිටි මාර්ගඵලය ගැන දැනගන්නේ කෙසේද? කරුණාවෙන් පහදා දුන මැනවි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි.
හැබැයි ඉතින් මෙහෙම කියන්න පුළුවන්. දැන් අපි සෝවාන් වුණ කෙනෙක් ගැන සාමාන්‍යයෙන් ධර්මයේ විස්තර කරන්නේ අවස්ථා තුනක්. සෝවාන් පුද්ගලයා අවස්ථා තුනක් මට මතකයි පැහැදිලි කරනවා. කෝලංකෝල සක්කත්තු පරම ඒක තව මොකක්ද එකක් තියෙනව නේද? අහලා තියෙනවද? ඒක බීජී නේද? ඒක බීජී. කෝලංකෝල කියන්නේ මසන ඊළඟ භවයේදීම අවසන් කරනවා. ඒක බීජී කියන්නේ තව කීයක් යනද මට හරියටම මතක නැහැ. හතකට මෙහා අවසන් කරනවා. සක්කත්තු පරම කියන්නේ හතක් ඇතුළත අවසන් කරනවා කියන එක. ඔය වගේ දැන් මට කියන්න ඕනුනේ දැන් මේ මට්ටම් වලදී අපි තුන් සෝවාන් මට්ටමට යම්ස කෙනෙක් මනුෂ්‍ය ලෝකෙදී පත් වුණා නම් එයාට තින් බව හතක් ඇතුළත තමයි සාමාන්‍යයෙන් කියන්නේ හතක් අනිවාර්යෙන් යනවා කියන එකක් නෙමෙයි මේකෙන් අදහස් කරන්නේ. උඩරිම යන්නේ හතයි කියන එක. ඉතින් ඒ හත ඉතින් මනුෂ්‍ය ලෝකෙට එන්න පුළුවන්. කිසි වරදක් නැහැ. වරදක් නැහැ කියන්නේ මේකෙන් එන්න පුළුවන් හැකියාව තියෙනවා. දැන් හැබැයි සකදාගාමි පුද්ගලයා ගැන කියන්නේ කාම ලෝකෙට එන්න පුළුවන් වැඩිම අවස්ථා එකයි තියෙනවා. ඒ කියන්නේ once return කියලානේ කියන්නේ එකයි වැඩිම වුණොත්. ඊළඟට අනාගාමි මට්ටමේදී කාම ලෝකෙට එන්නේ නැහැ කියනවා. ඉතින් ඉන්න පුළුවන්. ඉතින් කොහොමද දන්නේ මේ ඔන්න බුදුරජාණන් වහන්සේ හිටියොත් නම් දැනගනි. අනිත් කෙනෙකුට කියන්න බෑ. මේ සමහර වෙලාවට ඉතින් හොඳට නැවතත් භවනා මාර්ගයට යොමු වෙලා ඒ කියන්නේ මට නම් හිතෙනවා දැන් බුදුරජාණන් වහන්සේ කියන විදිහට ඒ දැන් යම්ස කෙනෙක් නිවැරදිව සෝවාන් මට්ටමකට පත් වුණා නම් ඒ අපාගාමි අකුසල් නොවෙන්නේ නැහැ කියලා කියනවනේ. අපාගාමි අකුසල් කරන්න පුළුවන් මට්ටමක හිත නැහැලු. ඒ තරම් දැන් අපි අපාගාමි අකුසලයක් අපි තුමු බොහොම රළු විදිහට අපි සතෙක් මරනවා. ඒ සතෙක් මරන්න බොහොම වද දීලා සතෙක් මරන්න කියන්නේ හිතේ තියෙන බොහොම රළු මට්ටමක්. දැන් මේ පුජ්‍යලයාගේ ඒ වගේ රළු මට්ටමක හිත පවත්ීමේ ශක්තිය නැහැ. හිතේ ඒ ඕලාරික රළු ගති දැන් දුර වෙලා බොහොම සත්වයින්ට අනුකම්පා කරන ප්‍රාණඝාතයෙන් වළකින හිතේ තියෙන්නේ බොහොම සංසිඳිච්ච ස්වභාවයක්. දොඩ යාට හැකියාවක් නැහැ සතෙක් මරන්න. අන්න ඒ වගේ එයාගේ පිහිටි සීලයක් තියෙනවා. දැන් සෝවාන් පුජ්‍ය කෙනෙක් ගැන කියන්නේ බුදුරජාන් වහන්සේ ගැන අවෙච්ච ප්‍රසාදය. මේ නොසෙල්වෙන ප්‍රසාදය. ධර්මයේ පිළිබඳව නොසෙල්වෙන ප්‍රසාදය. සංඝයා පිළිබඳව නොසෙල්වෙන ප්‍රසාදය. ඊළඟට ශික්ෂාව පිළිබඳවත් කියනවා නේද? ශික්ෂාව ආරේකාන්ත සීලය. ආරේකාන්ත සීලය කියලා ඉතින් එයා තුල පිහිටි සීලයක් තියෙනවා. අඩුම තරමින් කියන්නේ පංච සීලය. ඉතින් මේ පංච සීලය පිහිටලා. දැන් එයා කියන්නේ වෙන කෙනෙක් කියලා නෙමෙයි දැන් මේ පංචසීල රකින්න එයා තුලම පිහිටපු සීලයක් තියෙනවා. ඉතින් ඒ බඳු තැනැත්තෙක් ඉතින් අනිත් එක දැන් බුදුරජාණන් වහන්සේ ගැන නොසෙල්වෙන ශ්‍රද්ධාවක් තියෙනවා කියන එකට වෙන දෘෂ්ටියක් ගන්නෙ නෑ. එතකොට අනිවාර්යෙන් එතකොට මේ දහම හරහාම එතකොට තවදුරටත් එයා වඩනවා, තවදුරටත් දියුණු කරනවා, දියුණු වෙනවා. දියුණු වීම හරහා එතකොට Tamanට ඒ පුජ්‍යලයට තේරෙන්න පුළුවන් සමහර විට දැන් අනිත් අය මේවා බොහොම උත්සාහයෙන් මේ මට්ටම් වලට එන්නේ. නමුත් මගේ මොකක් හරි හේතුවක් නිසා මේ මට්ටම් වලට මම ඉක්මනට එනවා නේද කියලා සමහරට ඒ තැනත්තට වැටහෙන්න පුළුවන්. ඉතින් එයාගෙන්ම අහලා බලන්න ඕනේ. අන්න මයික් එක පොඩ්ඩක් දෙන්න.
සයින්හන්ස මම කරන්නේ මේ ආනාපාන සතියේ ආස්වාස් ප්‍රාස්වාස අතර හිදස දිහා බලාගෙන ඉඳලා ආස්වාස් ප්‍රාස්වාසයේ සංසිඳීගෙන යන අවස්ථාව.
ඔව්.
බෝවහන්සේ මම එකවරකුත් ඒක ගැන අහලා මට බෝවහන්සේ හොඳ ප්‍රතිචාරයක් දැක්ුවා.
ඔව්.
දැන් එහෙම ඉන්නකොට මට ඉන්න පුළුවන් මුගක් වෙලයි මට්ටමේ. ඒ කියන්නේ සිත වෙනස් වෙන්නේ නැහැ. මේ සතිය හොඳට බලවත් තියෙනවා.
ඔව්.
මම අර මෙහි ආවට පස්සේ දැන් මේ දවස් දෙක තුනක් තිස්සේ ඒ අඛණ්ඩව සතියෙන් ඉන්න වෙලාවට මට මේ සුදු පාටෙන් එන රූප. ඒ කියන්නේ ඔක්කොම මනුස්ස රූප. එක්ක මගේ පිටිපස්සෙන් ඇවිල්ලා හිට ගන්න මෙහෙම ඉස්සරහින් යනවා. ඒ මගේ සතිය කැඩීමක් කරන්න දෙපෙන්නේ.
නෑ ඒවා අවධානය යොමු කරන්න එපා.
එපා.
එපා. ඒ කියන්නේ අපේ මනසින් හදලා දෙන්න පුළුවන් ඕන දෙයක්.
ඕන දෙයක්.
ඒ කියන්නේ මනුස්ස රූප වෙන්න පුළුවන්, දිව්‍ය රූප වෙන්න පුළුවන්, බුද්ධ රූප වෙන්න පුළුවන් ඕනම දෙයක් හදලා දෙන්න. මනසින් හදන දේවල් ගැන අපිට මෙන්න මේවයි හදලා දෙන්න කියලාවත් නිශ්චිතව කියන්න බෑ. ඒ තරමට මුලා කරන සුළු.
ඔව්.
ඒක කිලිම සංඥා මට්ටමේ ඒවා අතරින්නයි තියෙන්නේ.
ඔව්. දැන් මම හිතන වෙලාවට මේ මට එන සංඥාවක් වෙන්න ඕන මේක එහෙම කියලා.
ඔව්.
මම දැන් මෙහෙ එන්න කලින් ස්වාමීන් වහන්සේ අර ජීවර සතිය තුල ඉන්නකොට හදිසියෙන් හරි මට එනෝනේ සිතුවිලි. මං ඒ සිතුවිලි වල ඇතිවීම නැතිවීම දකින ආව ඇති වුණා. ආ දැන් මේක නැති වුණා. එතකොට ආයෙ ටිකක් වෙලා ගිහින් ඒ තත්ත්වේ ඉනලා ආයෙක පාට සිතුවිල්ලක් මං ආයෙතර විදිහටම බලනවා. ඒකට කමන්නේ නැද්ද?
ඒක වරදක් නැහැ. ඒ කියන්නේ තමන්ට තමන්ගේ අරමුණ පවත්වන්න පුළුවන් නේ.
පුළුවන්.
පවත්වන්න පුළුවන් කියන්නේ මුකුත් අරමුණකින් තොරවාගේ පවතින්න පුළුවන්.
එහෙමයි
සංග බවක් තියෙනවා.
එහෙමයි
සංග බවක් තියෙනවා. දැන් එතකොට මුල කර්මස්ථානයේ වශයෙන් ආනාපානසතිය තවදුරටත් පවත්වනවාද?
පවත්වනවා. ඔව්.
හැබැයි මෙනු සෑහෙන කරලා නේද? මීට කලින් කතා කරද්දි මට
මෙහෙමයි සංහස. මම ආනාපානසතිය ගැන ආස්වාස ප්‍රාස්වාස ගැන හිතන්නේ නැහැ දැන්. මට පරියන්කිට වාඩි වෙලා දැන් මම මෙතන කියලා හිතලා එක හුස්ම රැල්ලක හිටස බලනකොට හිත සංසුන් වෙනවා.
හරි.
ඒ කියන්නේ නොදෙනීම යන එතනින් එහාට.
ඔව්. ඒ කියන්නේ හිත නිකන් නිශ්චල වුණා වගේ මට
දැනෙනවා. නිශ්චල වුණා වෙනවා. ගැඹුරු මේ මෙහෙකට මේ හිතියා වගේ දැනෙනවා.
හරි. නැවතුණා වගේ තේරෙනවා.
නැවතුණා වගේ.
හරි. එතෙන්ද ප්‍රශ්නයක් නැහැ. අරක තමයි කරන්න තියෙන්නේ. දැන් එහෙම නැවතිලා වගේ විවේකීව ඉන්නවා. ඉත හැබැයි තද කරන්නේ නෙමෙයි.
නෑ නෑ
සාමාන්‍යයෙන් අපි දැන් ඔය වීරයෙන් යටපත් කරන්නේ හිතුවිලි එන එක. වීරයෙන් යටපත් කරන්නේ හරියට නිකන් අර හුලම් පුම්බපු බෝලයක් අපි අපි වතුරේ බුවොත් එහෙම ඒක නැවතත් උඩට එනවනේ ටක් ගාලා අපි.
එහෙමයි. එහෙමයි.
නමුත් අපි 요거 යටම තියන් ඉන්න ඕන නම් අපි තද කළා තමයි 요거 තියන් ඉන්නේ.
එහෙමයි.
දැන් අපිට පුළුවන් හිතෙත් සිතුවිලි එන එක ඒ වගේ වළක්වන් ඉන්න.
එහෙමයි.
එහෙම කරන එක මේ මට්ටමේදී සුදුසු නෑ.
නෑ මං එහෙම කරන්නේ නෑ. ඉන්න අරිනවා. ආම බලනවා මොකක්ද ආයක ඇතිවිල නැතිවිල ගියා. ඒ නැති වෙනවත් නේ.
සිතුවිලි
එනවා යනවා එනවා. ඒ නැතිවීම දිහත් උපේක්ෂාවෙන්
බලාගෙන
ඉන්න. බලාගෙන ඉන්න.
වරදන්නේ. වර්ධන්නේ.
ඔය ඊට පස්සේ
يعني අපිට පුළුවන් ඔය විවිධ ක්‍රමවලට ඔය හරියදී යන්න පුළුවන්.
එකක්
තමයි නිකන් අන්තර්ගතයේ මට්ටමට යන්නේ නැතුව මේ ආපු දේවල් නැතිලා නැතිලා යන හැටි දකින්න පුළුවන්.
ඒක
ක්‍රමයක්. එහෙම නැත්නම් මේ ආපු දේවල් වල හේතුව චුට්ටක් බලන්න පුළුවන්.
එහෙමයි.
ඒ තව විදිහක්. නැත්නම් මේ ආපු දේ මේකට සාපේක්ෂව නිකන් රළුයිනේ.
එහෙමයි.
මේ කැළඹීමක් ඇති උනේ.
ඒ
පැත්තෙන් යන්න පුළුවන්.
එහෙමයි.
එහෙම නැත්නම් මේ දැන් සිතුවිල්ලක් එනකොට සිතුවිලි කීපයක් හතරක් පහක් නිකන් එකට එකක් නිකන් ඈඳිලා තමයි මේ එන්නේ.
එහෙමයි. ඒකට
තියෙනවා නේද එකක් එක අපි දුමු පොඩි සංඥාවක් මතක් වුණා. කා හරි කාගේ හරි මතයක් ඈඳුණා. එයා සම්බන්ධ වුණා තව එකක් ඒකටම ඈඳුණා. ඒකටම තව කැලලක් ඈඳුණා. මේ විදිහ අර සංස්කරණය කරන ස්වභාවයක් හිතම කරන සංස්කරණය තේරෙන ගන්නවා. ඒව තේරෙනකොට මේක ලිහෙනවා.
එහෙමයි.
තේරෙනකොට මේකේ තියෙන පුස්සක් කියලා තේරෙනවා. එතකොට එහෙම මතරෙනවා. දැන් අපි මේක gediya pitin ඇල්ලුවොත් තමයි අපි අහුවෙන්නේ.
එහෙමයි සර්.
තාර දැන් අපි පටිච්චසමුපාදය ගැන විස්තර කරද්දි බුදුහාමුදුරු කියන්නේ අවිජ්ජාපච්ච සංඛාරා සංඛාරපච්ච විඥාන. දැන් ඔය අපි මනෝවිඥානය කියලා කෙලින්ම හොඳට අහුවෙන්නෙම දැන් ඔය එන සිතුවිලි වල අපි අතරමං උන ගමන් ඔන්න මනෝවිඥාන මට්ටමක් මනායතන මට්ටමක් හැදෙනවා. ඉතින් අපි මේ අපිම අපේ අවිද්‍යාව නිසාම කෙරෙන සංස්කරණේ තේරුම් ගත්තා නම් එතකොට ඒක ලිහිලා.
එහෙමයි.
අහුවෙන්න විදිහක් නැහැ මොකද අපි ඔන්න ටිකක් සංස්කරණය කරගෙන එනකොටම තේරුම් ගන්නවා තවදුරටත් සංස්කරණය වෙන්නේ නැහැ එතකොට. එහෙම්ම ලිහිලා යනවා.
එහෙමයි
සර්. ඔහොම ඉතින් එන්න දිදී ලිහිලිහ යන්න ඕනේ. ලිහිලිහ යන්නයි
තියෙන්නේ.
හොඳයි.
හොඳයි.
අර ඊයේ මෑණි කෙනෙක් ඇහුවා මොකද්ද ප්‍රශ්නයක්? ඒක උතන් තිබුණද?
අප්පගබ්බෝ පොල්ලේ නම් ගේ නැහැ. අප්පගබ්බෝ ගුණියක නැහැ.
හරි. ඔය එකත් ඇහුවා. අර ඊයේ හවස මෑණි කෙනෙක් කියන කතා කරේ මේ කතා ඕනේ නැද්ද ඒක ප්‍රශ්නේ? තියෙනවද? ලියලා තියෙනවද ප්‍රශ්නේ? දෙන්නකෝ ඒකත් ගමු අපි. දුන්නද?
මෙතන අද ලියලා නැහැ මං
හිතන්නේ. නෑ එයා ඇහුවා මේ කතා කරන්න කියලා. ඒකයි මම මේ බැලුවේ.
හරි. දැන් දීච්ච ප්‍රශ්න ඔක්කොම ඇහුවා. එක කතා තේරෙන්නේ.
අර ඊළඟට මේ පොඩක් ඉන්න මේ අරකට මතක් වෙච්ච එක අර අප්පගබ්බෝ කියලා එයා ඊයේ ඇහුවා. ඒක මම බැලුවා පාලි තේරුම නම් තියෙන්නේ උඩඟු නොවි කියන වගේ අදහසක් තියෙන්නේ. හැබැයි ප්‍රගල්බ නොවූ කියන අදහසක් තියෙනවා. ප්‍රගල්බ කියන්නේ මට මේ ඒක සිංහල තේරුම එච්චර මම දන්නේ නැහැ. ප්‍රගල්බ කියන්නේ මොකද්ද? කවුරු හරි මේ පැත්ත දක්ෂයෙක් ඉන්නවද? ප්‍රගල්බ කියලා දැන් සාමාන්‍යයෙන් පාලි තේරුම දිලා තියෙන්නේ උඩඟු නොවි කියලා. උඩඟු නොවූ කියන ස්වභාවය. ඉතින් කියන්නක ප්‍රශ්නේ
එහෙනම් දැන්
මේ ඔන් කරලා නේද තියෙන්නේ? හරි. එහෙනම්.
එහෙනම් සවන්න.
ඔව් එහෙනම්.
සවන්නස් මට මේක මේ ගොඩක්ම දැනගන්න ඕන උනේ. මට මේ හොයාගන්න බැරි වුණා. අද මේක මම ලියලා තිබුණේ එහෙමයි. මට මේක සම්විතයේද එහෙම නැත්නම්
විපස්සනාවද කියලා හරියට දැනගන්න බැරිකමක් තිබුණ නැති නිසා මම මේ ප්‍රශ්නේ ඇහුවේ. ඒක දැන් ඔබ වහන්සේක එක පැත්තකින් මට කිව්වා. ඉතින් මම ඒකෙන් කරදර කරන්න උත්සාහ කළේ. ඒ වුණාට මට මෙන්න මේ කාරණා කියන්නේ මේ කය සහ මනස කියන දෙක ඒ දෙක දැන් කය කියන එක අනිවාර්යයෙන්ම මට පුරුදු වෙලා තිබුණේ සමතපත්තේ යන එකක් හැටියට. නමුත් මේකේ මේ තියෙන ඉතාම හරීම මේ ඉතාම වේගවත් එකක් තමයි මෙතන තියෙන්නේ. මේ සිද්ධ වෙන්නේ ඉතාම වේගවත් දෙයක්. වෙන්නේ ආනාපාන සතිය. ඒක ඉතාම වේගින් නිකන් කියන්න හිතන්න බැරි තරම් විශාල එකක් තමයි එතන තියෙන්නේ. එහෙම තමයි ඒක පටන් ගන්නෙ. ඒක දැන් ඉස්සර එහෙම නෑ. ඉස්සෙල්ලා ඒක ටික ඔහොම තිබිලා දැන් ටිකම ඒක වැඩි වෙන්න පටන් ගත්තා. ඉතින් දැන් වුණත් ඕන වෙලාවක දැන්ඩින්ගක් වාඩි වුණත් ඒක ආයෙම එන්න පටන් ගන්නවා. ඉතින් මම මේක නිතර නිතර දකින දේ මට යන්න ඕනේ කොයි පැත්තද කියලා තමයි ස්වාමීන් වහන්සේ මම මේ අහගෙන හිටියේ. දැන් මට ඒකනේ මේ මම යන්නේ විදර්ශනාව පැත්තට කියලා. සමතේ පැත්තට නෙවෙයි කියලා. දැන් ඔබ වහන්සේ එක කියලා දීපු නිසා නුඹ මම ඉස්සෙල්ලා හිතුවේ මේක සමතය. නමුත් මේක අස්සර විදර්ශනාව වෙනවාද කියලා තමයි මම හිතුවෙන් හිටියේ. දැන් ඔබ වහන්සේ කියලා දීපු දේ මට මේ හුඟක් දුරට නෑ එකක් එක දෙයක් මේ තව මට තවමත් පොඩ්ඩක් බලගන්න කරන එකම එක දෙයක් තියෙනවා. දැන් මේක අර විදර්ශනාව වුණත් ඒකට යන්නෙත් කයමයි. අන්න ඒක ගැනයි මට දැනගන්න. දැන් මේ අපි අනිත් විදිහට කරනකොට අනිවාර්යයෙන්ම කය තමයි. වෙන මොකක්වත් නෙවෙයි. එතකොට මේ අපි මේ සමතෙන් කරනකොට අනිවාර්යයෙන් මේක කයමනේ. එතකොට මේ විදර්ශනාවට මේක යනකොට මේක වෙන විදිහකට යනවා වගේ තමයි මට තේරෙන්නේ. මේක තාම හරියට තේරෙන්නේ නැහැ. යම් කිසි පොඩි තේරුමක් මම ගත්තා මට ඒ වුණත් පුළුවන් කමක් තියනවා නම් තව ටිකක්.
නෑ ඒ කියන්නේ අපි දැන් කය භාවිතා කරනවා මේ සිහිය රැඳවීමේ උපකරණයක් වශයෙන්. සිහිය රැඳවීමේ තැනක් වශයෙන්. කායේ කායानुපස්සී විහෙරති. දැන් මේ කයේ තියෙනවා යම් මේ ඉරියව් පැවැත්වීම් තියෙනවා. නැත්නම් කයේ ස්වාභාවිකව සිද්ධ වෙන ක්‍රියාවලිය තියෙනවා. ඉතින් මේ ක්‍රියාවලියක් අපි අඩේට අරගෙන ක්‍රියාවලියක් අපි උපයෝගී කරගෙන හිතේ වඩා ගන්නවා යම් ගුණධම් ටිකක්. ඕකයි කරන්නේ. ඇත්තරම කය වැඩිමක් නැහැ කිසිසේත්ම. හිත තමයි වැඩන්නේ. ඒක තේරෙනවනේ. එතකොට කය භාවිතා කරන මේ කය වැඩිීමේ සඳහා උදව්වක් වශයෙන් උපකරණයක් වශයෙන්. එතකොට අපි තුමු දැන් අපි ආනාපාන සතිය ගත්තොත් ආනාපාන සතිය කය කරනවා. දැන් අපි නිදාගත්තත් කය හුස්ම ගන්නවානේ. එතකොට අපි මේ කය ස්වාභාවිකව කරන ක්‍රියාවලිය දැන් අපේ මේ මනසේ තියෙන ගුණධර්ම වඩා ගැනීම සඳහා අපි යොදා ගන්නවා. කයෙන් හුස්ම ගන්නවා. අපි දැන් මෙතෙක් හිතන් හිටියේ මම හුස්ම ගන්නවා කියලා. දැන් ඒ අර මෝඩ කල්පනාවෙන් අයින් වෙලා මේ කය කියන්නේ එකක්ය. කය කියන්නේ ස්වාභාවික හේතුන් නිසා පවතින පද්ධතියක්ය. ඒ කයෙන් සිදුවෙන දේවල් දැනගන්න ස්වභාවය අන්න ඒක මේ නාම ධර්මයන් කියලා ඒක සිතට දාලා අපි මේ දෙක අතර යම්සි දුරස්ත බවක් හදා ගන්නවා තේරුමක් ඇති කර ගන්නවා ඊට පස්සේ දැන් ඔන්න තව දුරටත් ඕක වර්ධනය වෙලා මේ කයේ සිද්ධ වෙන ඒ ක්‍රියාවලීන් නැවත නැවත ඇතිවීම නැතිවීම වශයෙන් අපි තේරුම් ගන්නවා ඔන්න ඒකත් තවත් අවබෝධයක් වශයෙන් තේරෙනවා එහෙම ගමනක් තමයි තියෙන්නේ එතකොට අපි කය යොදාගන්නේ මේ සතිය දිනු කර ගැනීම උපකරණයක් වශයෙන් ඒක ආස්වාස ප්‍රසආසයේ Tamanට ඉතින් දැන් මුල් අවස්ථාවේදී මේක අපිට වැටහෙන්නේ එක ඒකකයක් වශයෙන් ආස්වාස එකක් ප්‍රසආස එකක් නමුත් ඕක කාලයක් යනකොට මේ ආස්වාස රාසියක් බොහොම වේගෙන් යන ආස්වාස රාසියක් වශයෙන් වැටහෙන්න පුළුවන් ඒක සිමු වරදන්නේ ඒක හොඳයි ඔව් ඒක තවදුරටත් මේ බලන්න දැන් ආස්වාස රාසියක් වශයෙන් වැටහෙනකොට මේ එක එකක් ගානේ කොයිතරම් ඉක්මනට ඇතුවීමින් නැතිවීමින් යනවද කියලා එතනට හොඳට අවධානය තියාගෙන මධ්‍යස්තව දැක ගන්නයි තියෙන්නේ හොඳයි හරි තව මොකක්ද තියෙනවද මෙන්න මේ හරි
අවසරයි සංවහන්ස මම කලින් ප්‍රශ්නයක් ඉදිරිපත් කරලා තිබුණා ඒකේ සංවහන්ස ඇහුවා මේ ආනාපානේ කොච්චරක් බලන්න පුළුවන්ද කියලා ඒ වෙනකොට ඇත්තටම මට මං 10 15ක් කිව්වට මම බලලා තිබුණේ ඊට පස්සේ මම ඊයේ පෙරේද බලනකොට මට 60ක් 100ක් අතර උනත් පුළුවන් සිතුවිලි ආවත් ඒවෙන් කිසිම බාධාවක් නැතුව ඒ කියන්නේ එනවත් අඩුයි එහෙම බලන්න පුළුවන් ඒ වුණාට එහෙම කරගෙන යනකොට මට අර හුස්ම සංසිඳීගෙන යන වෙලාව පොඩ්ඩක් පරක්කු වෙනවා අර නිදැල්ලේ ගිහිල්ලා ගෙවිගෙන ගිහිල්ලා ඒකාග්‍රතාවයටපත් වෙනවා ඊට වඩා අර්ක නොබල හිටියම
අනිවාර්යෙන්ම ඔව් දැන් මේක මේ කියන්නේ මේ පොඩි නිකන් මොකද්ද පොඩි අදහසක් ගන්නයි ඒකකුවේ කිසි කෙනෙක්ම කල යුතු දිගට කල යුතු දෙයක් නෙමෙයි. ඒ කියන්නේ මේක අපි අනව මේවා ගණන් කරන්න යනවා කියන්නේම කරදරයි. මේක එහෙම ගණන් කල යුතු දෙයක් නෙමෙයි. ඒක අදහසක් ගන්නයි මම මේ ඇහුවේ. ඉතින් ගණන් කරන්න යන්න එපා. හොඳට හිත තැම්පත් වෙලා අර දැන් මීට කලින් කියපු අවස්ථාවේදී එකඟ භාවයකට නිදහස් තැනකට වගේ එනවයි කියලා කිව්වා නේද?
ඔව් සමන්ස මේ එක්කම මේ දැන් කලින් මිස් කිව්වා වගේ මට භාවනාවින් නැති අවස්ථාවෙත් මෙතන නාසිකාග්‍රේ වේගින් කම්පන ස්වභාවයක් ගොඩක් අවස්ථාවල දැනෙනවා.
හරි.
සමාධියේ හොඳයි.
ඔව්.
හොඳින් කෙරෙනවා සමන්ස.
හොඳයි. ඒ කියන්නේ තාම ඉන්නේ ඒ කම්පන දැනගන්නෙමින් ඉන්නේ තාම.
නැහැ මේ වරින් වර දැනෙනවා සංසිඳීගෙන යනවා කය තුල ආසාදයක් තියෙනවා ඒ අතරේ අතරින් පතර ආසස ප්‍රසස ඇවිල්ලා නැතිලා යනවා එහෙම
හරි කමන්නේ එහෙනම් ඔය මට්ටමේ තවදුරටත් යන්න
හොඳයි
يعني දැන් මේවා හොඳට දැනෙන අවස්ථාවේදී හොඳට විස්තර දැනගැනීමෙන් යන්න
හොඳයි
දැනගැනීමෙන් යෑම හරහායි මේක හොඳට නිකන් නිවිලා ගියා වගේ මට්ටමකට යන්නේ. ඒක තව ඕක වැඩිම හරහා මේක ස්වාභාවිකව වෙන්න ඉඩ දෙන්නයි තියෙන්නේ.
හොඳයි.
හොඳයි. ඕ නේද. එහෙමත් එකක් ඇහුවා. දැන් අපි ඊයේත් අර දිනගේ මහත්තයා එක දවසක් මතක් කළේ. දැන් අපි ඇහෙන් ගන්න රූප නතර කළා තියෙන්නේ. ඊළඟට කනෙන් ගන්න ශබ්දත් පුළුවන් තරම් නතර කළා තියෙන්නේ. ඊළඟට නහයෙන් ගන්න ගඳ සෝඳත් නෑ ඊළඟට දිවෙන් ගන්න රසයකුත් නෑ ඊළඟට මනසෙන් අරමුණු වෙන එකත් නතර කළා අපි අඩු වෙලා දැන් අපි කයට දැනෙන බොහොම සුළු සංවේදනාවක ස්පර්ශයක තමයි හිත පවත්වගෙන ඉන්නේ අපි තුමු ආස්වාස ප්‍රස්වාසය එතකොට මේ කාය විඥානේ එහෙම නැත්නම් ඔව් කයට දැනෙන ස්පර්ශයක හිත තමයි පවත්වන්නේ ඔය ස්පර්ශයත් හොඳට ගෙවිලා ගියාට පස්සේ දැන් එනවා මේ ඉන්ද්‍රයන්ගෙන් සායත්ත වෙච්ච ඉන්ද්‍රයන්ගෙන් එක්තරා මට්ටමකට මිදුණු විඥාන ස්වභාවයක්. ඒතර මේ ඇවිල්ලා අපි මුලින්ම අත්දකින්න මට්ටම දැන් එකම ඉන්ද්‍රියයකටවත් විඥානය ඈඳිලා නැහැ. විඥානය කොටු වෙලා නැහැ. දැන් අපි හොඳට රූපයක් බලනකොට රූපයක් ග්‍රහණය කරනකොට චක්කු විඥානය පහළ වෙනවා. අපිට සද්දයක් ඇහෙනකොට සෝත විඥානය පහළ වෙනවා. දිවෙන් රසයක් විඳිනකොට ජීවහා විඥානයක් පහළ වෙනවා. නමුත් එහෙම දෙයක් නැත්තම් එකම ආයතනයක්වත් දැඩිව දැන් මේ විඤ්ඤාණය අල්ලගෙන නැත්තම් මෙයා නිකන් අර මැද්දට ඇවිලා බලන් ඉන්නවා වගේ මේ ඕන තැනකට දැන් යෑමේ හැකියාව මේ විඤ්ඤාණයට තියෙනවා. ඒතකොට එකම ඉන්ද්‍රියයකටවත් බද්ධ වෙලා නැහැ. ඉතින් ඒක සාමාන්‍යයෙන් ඔය ලොකු සාහනංශයේ විස්තර කරන්නේ අනින්ද්‍රිය ප්‍රතිබද්ධ විඤ්ඤාණ අවස්ථාව කියලා. මොකද ඉන්ද්‍රියන්ට දැන් හසු වෙච්ච නැති ස්වභාවයක් තියෙනවා. දැන් ඔය මට්ටම තව වර්ධනය වෙන්න මේ විඥාණය, ඒ කියන්නේ විඥාණයේ සිද්ධ වෙන මේ දේ ඇත්තටම මේ කායනුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව හරහා තමයි මේ විඥාණයට අරමුණු නොගෙන ඉන්න පුළුවන් හැකියාව ලබලා දෙන්නේ. ඒ මට්ටම අපි කායනුපස්සනාව හරහා දියුණු කරනකොට, එහෙම නැත්නම් අරමුණු වල විස්තර දකින්න ඊයේ අර ධර්ම දේශනාදි මතක් කළා වගේ බුදුරජාන් වහන්සේ කියනවා කායේ කානුපස්සේ විහෙරන්තෝ මොකද්ද සංඛාරං විරංජ්ජති ඔන්න ඔය වගේ වචන වලින් යන්නේ මේ සංස්කාර ධර්මයන් කලේ හිත විරංජනේ වීමක් වෙනවා මේ අරමුණු වල තියෙන මුලින් අපි පුළුවන් තරම් ඒකේ තියෙන විස්තර දැකගත්තා දකින්න අරමුණු වලට බැස නොගන්නා ස්වභාවයක් හිතේ හට ගන්නවා ඒක මේ තර්කයෙන් තේරුම් ගන්න බෑ මේක හැබැයි ස්වාභාවික චිත්ත නියාම වශයෙන් සිද්ධ වෙනවා අන්න එතකොට මේ අරමුණු තිබුණත් අරමුණේ බැස නොගන්නා ස්වභාවයක් අරමුණේ නිමිත නොගන්නා ස්වභාවයක් පටන් ගන්නවා. එතකොට දැන් අපිට ඕන්නම් ගිහිලා චක්කු විඤ්ඤාණයක් පහළ කරන්න පුළුවන්. නමුත් හිතේ ඒකට යෑමක් නැහැ. හිතේ දැන් තව එක්තරා ස්වභාවයක් දිනුනලා අනිමිත ස්වභාවයක් කියලා අපි කියනවා. මුලින් තියෙන්නේ අර අනින්ද්‍රිය පටිබද්ධ විඤ්ඤාණ මට්ටම. නමුත් ඕවම තව දිනුනෙන්න ඒ ස්වභාවයේ හිතේ අල්ල හිටින බවක් එනවා. එතකොට මේ අරමුණු තිබුණට හිත අරමුණු ගන්නේ නැහැ. නිමිති ගන්නේ නැහැ. අන්න අපි කියනවා අනිමිත්ත ස්වභාවය ටික ටික දැන් වර්ධනය වෙනවා කියලා. එතකොට මේ දෙකක් වශයෙන් තමයි මේ මට තේරෙන්නේ. මොකද මුලින්ම අවස්ථාව අනින්ද්‍රිය පටිබද්ධ විඥාන මට්ටමක් කියලා කියන්න පුළුවන්. හැබැයි ඕකේ තවදුරටත් විපස්සනාවන් වඩන්න සතර සතිපට්ඨානේ දියුණු වෙන්න තමයි ස්වාභාවිකවම විපස්සනාවක් වශයෙන් මේ අරමුණ හිත ස්වාභාවිකවමපත් වෙනවා අරමුණු නොගෙන ඉන්න බවක්. එහෙම නැත්නම් නිමිති නොගෙන ඉන්න බවක්. මොකද හිතටම තේරිලා දැන් මේ අරමුණු ගැනීමේ තියෙන දාහය. අරමුණු ගැනීම නිසා හිතට දැනෙන කරදරේ හිතටම තේරිලා. මොකද අරමුණක් ගන්නවා කියන්නේ අරමුණේ තියෙන ගති ලක්ෂණ හිතට එනවා. අන්දන්නේ කියන එක තේරෙනවාද කියලා අරමුණක් දැන් හිතන්න රාග අරමුණක් තියෙනවා. අපි ওই අරමුණට ග්‍රහණය වුණා කියන්නේ හිත රාගෙන් දැවෙනවා දැන්. මොකද ඒ අරමුණ විසින් දැන් හිත පාලනය කරනවා. හිත ග්‍රහණය කරගෙන, වහල් කරගෙන. ඉතින් මේ අරමුණු වලින් හිතට කරන හානිය විපස්සනා හරහා තේරෙන්න හිත අරමුණු වලින් විරංජනය වෙනවා. ඉතින් ස්වාභාවිකවම අරමුණු අතහැරෙනවා. හිත නිදහස් වෙනවා. මේම දෙයක් වෙන්නේ ඉතින්.
ස්වාමීන් වහන්සේ අවසරයි. සංසිඳුණාට පස්සේ අපි අර විවේක ස්ථානෙදී දැන් අපිට හිතම සිතුවිල්ලක් එනවා. ඒකේ මුල මැද අග බලලා ගෙවිලා යන මොහොත නේද ස්වාමීන් වහන්සේ? එතකොට ඒ අනින්ද්‍රිය පටිපත්‍ය ඥානෙ.
ඔව් එහෙම කියන්න පුළුවන්. මොකද අපි අරමුණත් ඇසුරු කරනවා කියන්නේ දැන් අපිට සිතුවිල්ලක් තියෙන මට්ටම කියන්නේ අපිට එතන මනෝවිඤ්ඤාණ මට්ටමක්
තියෙනවා.
මනායතන මට්ටම තියෙනවා. දැන් අරමුණ සම්පූර්ණයෙන්ම ගෙවිලා ගියාට පස්සේ අර ඒ අරමුණෙන් මන ආයතන මට්ටමිනුත් නිදහස්.
ඔව්. එතකොට ස්වාමීන් වහන්සේ දැන් ඊට පස්සේ දැන් අරමුණක් නැතු ඉන්නකොට අපි ආයෙමත් අර පරිමුඛේ දැන් මේ එතන මේ අපිට ඇත්තටම අරමුණක් නැහැ. එතන මේ තියාගෙන ඉන්නවා කියන්නේ එතන තනින්ද්‍රිය පටිබද්ධ ඥානේද
ස්වාමීන් වහන්සේ? ඔය කියන්නේ මෙතන තියාගෙන හිටියට මෙතන අපි ගත්ත අරමුණක් නැහැනේ. ඔය අවස්ථාවේදී අපි ආනාපාන සතිය ඇල්ලුවොත් අරමුණක්
තියෙනවා.
මොකද එතෙන්දී අපි දැන් ආයත් කාය විඥානයක ඉන්නේ.
ඉන්නේ.
ඒකත් අල්ලන නැත්තම් අපි දැන් අපි හොඳට ඔන්න ආසස ප්‍රසවාස ආසස ප්‍රසවාස බල බල හිටියා. ඕක සම්පූර්ණයෙන්ම ගෙවිලා ගිහිල්ලා දැන් අරමුණක් නැති වෙනවා. අපි කියන්නේ දැන් සාමාන්‍ය මොකක්වත් නැහැ දැන්. අනේ ඒ අවස්ථාවේදී මේ හිත ගත්ත බැසගත්ත ප්‍රබල විඥාන මට්ටමක් නැහැ.
ඒක වැඩිපුර
පවත්වන්න ඕනේ. ඒක වැඩිපුර පවත්වන්න ඕනේ. ඔව්. ඒතෝ ඒ හරහා තමයි ටික හිත නිදහස් වෙන ගතියට එනවා. ඔව් එතන ඒ පැත්තෙන් තමයි විස්තර කරන්න වෙන්නේ. මොකද ආයතන ඇති වෙලා නැති වෙලා යන හැටි. දැන් ඔය සිතුවිලි එනවා කියන්නේ මන ආයතනයක්. මන ආයතනය හට ගන්නවා. හට අරගෙන ඕක ඔන්න සිතුවිලි ටික මෙ වෙලා ගියාට පස්සේ ආයේ ඒ ආයතනයක් වශයෙන් මේක නිරුද්ධ වෙලා. එතෙන්දි මුකුත්
නැහැ.
පරිසම්බන්ධ සම්බන්ධ කරන්න පුළුවන් ඇත්තනම. ඔව් පුළුවන්. එහෙම ඔතන දැන් එහෙමනම් පටිසමුපාදයේ මුලින්නම් අපි ගත්තොත් අවිජ්ජා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥානං විඥාන පත්‍ය නාම රූපං නාම රූප පත්‍ය සලායතන දැන් ඔතන පටිසමුපාදයේ පැත්තෙන් විස්තර කරන්න ගියොත් අපේ තියෙන අවිද්‍යාව නිසා අපි යම් සංස්කරණය කිරීමක් කරනවා සංස්කරණය කිරීමක් නිසා අපිටම දැන් හිත පැත්තෙම කතා කරොත් ඔන්න එතෙන්දී අපි හිතට ඔන්න අරමුණු ටිකක් ගත්තා සිතුවිලි වශයෙන් දැන් අපි හිතනවා ඒ මට්ටම එතකොට දැන් ඒ හිතනවා කියන්නේ දැන් නාම රූප මට්ටමක් දැන් හිතේ යනවා නිකන් ඡායා මට්ටමකින් වගේ ඕන නාම රූප ටිකක් යනවා. ඕක ගැන තමයි මම අද හිතන්නේ හිතියෙත් මේ ධර්මදේශනාවට කියන්න. එතකොට මේ දැන් මේ කමින් පෙන්නන්නේ. ඔලිය ඇඩ්වර්ටයිස්මන්ට් එකක් දාන්නේ දැන් මේ. එතකොට මේ දැන් නාම රූප මට්ටමේදී ඕන දැන් ඒන එකට දැන් අපි හිත ලක්ුණා ග්‍රහණය වුණා. ඔන්න එතකොට නාම රූප මට්ටම ලක් වෙලා නාම රූපට අහු වුණා කියන්නේ ඔන්න නාම රූප තවදුරටත් වර්ධනය වුණා මන ආයතනයක් හැදුණා. දැන් අපි දැන් සලායතන කියලා ඔතන කියන්නේ මුළු ආයතන 6ම එකපාර හැදීමක් නෙමෙයි. මෙතෙන්දී අපි කියන්නේ මේ පටිසමුපාදය වර්තමාන වශයෙන් විස්තර කරද්දී විස්තර කරන්නේ මේ ආයතන වලින් එකක් පහළ වෙනවා එතෙන්දී. ඒකක් පහළ වෙලා ඔන්න මන ආයතනය හැදුණා. තමල සලායතන පච්චා පස්සෝ ඒ හරහා ඔන්න ස්පර්ශ ඒ හරහා ඔන්න අරමුණු තව දැඩිව ග්‍රහණය වෙනවා ඒ හරහා ඔන්න වේදනා හට ගන්නවා අපි හිතන දේ හරහා ඔන්න සැපක් විඳිනවා සතුටක් විඳිනවා තී හරහා ටික එහාට යන්න පුළුවන් අද කට්ටිය මම අල්ල ගන්න යන්නේ ඔව් තවිරාඩියක් දෙනවා ඉන්ද්‍රිය ධර්ම බලවත් වෙන්නේ කියන්නකෝ බලන්න.
තෙරුවන් සරණයි සවන්හන්ස. දැන් අපි මේ ආනාපාන භාවනාව කරගෙන යනකොට දැන් ওই කියන සියලුම ධර්මතා සියල්ල මේ කියන කම්පන චංචල දිග කිටි වශයෙන් ඒ කියන්නේ අපේ ධාතුන්ගේ ස්වභාවය මේ විදිහට බලාගෙන යනකොට ධාතුන් කියලා නෙවෙයි ඒ මොහතේ ලැබි මොහතේ ඉන්නකොට හිමින් හිමින් අපේ කාය සංස්කාර වචී සංස්කාර හිමින් ගෙවිගෙන යනකොට සන්නංශ ඊට පස්සේ අපිට මනෝද්වාරයේ විතරයි ඇරෙන්නේ
මනෝද්වාරයේ විතරයි ඇරෙන්නේ.
එතකොට සයන්හසෝ ඉන්ද්‍රිය ධර්ම ටික තමයි අපේ ආයතන වල තියෙන බලය අපේ එතකොට විඥානයේ හැමින් අඩපණ වෙනවා. ඊට පස්සේ මේ ඉන්ද්‍රිය ධර්ම ටික තමයි බල ධර්ම වෙන්නේ. එතකොට සයන්හසෝ මේ බල ධර්ම උනායින් පස්සේ ආර අපේට කඩුබුදු සයන්හසෝ කියන්නේ ඔටෝ ෆයිලින්ග් කියලා ඒ කියන්නේ ආචාර්යනේ ගුවන්ගත උනායින් පස්සේ ඊට පස්සේ ඉතින් එහාට අපේ බොජ්ජංග ධර්මනේ ඊට පස්සේ අපි සතියනේ සයන්හසෝ සාක්ෂිකාරය වෙන්නේ විඥානිය දැන් අඩපණ වෙලානේ. විඥානියට කතා කරගන්න බැරුව ගියන් පස්සේ එයා ඉන්න තාක්කාරේ ඉන්න එයා ප්‍රාණවත් ඉන්න තාක්කාරේ මායාකාරයනේ. එයා විවිධාකාර ඉන්ද්‍රියන්ට අනුබද්ධ දේවල් ඒ කියන්නේ ආයතනට අනුබද්ධ දේවල් ක්‍රියා කරන්න දැන් බෑ. ඒක ඔටෝ වෙන්නේ ඔටෝ ඒකේ බලේ සිඳෙනවා. දැන් සන්නාංශ කිව්වේ ඔය ධම්මානුපස්සනාවට පරිවර්තනය වෙනකොට සන්නාංශ අර බර ධර්ම වලින් පස්සේ අපිට කරන්න දෙයක් නැහැ. ඊට පස්සේ අර සතිය තමයි බලයටපත් වෙන්නේ. බොජ්ජංග ධර්ම වල වැදගත්ම දේ සතියනේ. සද්ධාව හිටන් හැලෙනෝනේ සන් සද්ධාවත් එතනින් එහාට ඉවරයි.
ඔව් හරි.
එතකොට තමයි මේ බොජ්ජංග ධර්ම ටිකේදී ඊට පස්සේ අපිට කරන්න දෙයක් නැහැ. ඒ ටික ඔටෝ
වෙනවා කියලාද
කියන්නේ. ඔටෝ ඒ ස්වභාවයට පත් වෙන පස්සේ අපි මාර්ගයේ නිවරදීනේ අපි සන්නාංශ. නැද්ද?
හැබැයි කියන්නේ බුදුරජාන් වහන්සේ කියන්නේ බොජ්ජංග තව වඩන්න කියන ස්වභාවයක් කියනවා නේද? මොකද දැන් එහෙනම් බොජ්ජංග වලදීම තමයි කියන්නේ අර විවේක නිස්සතං විරාග නිස්සතං නිරෝධ නිස්සතං ඔස්සග්ග පරිණාමින් සති සම්බොජ්ජංගම් භාවේති. භාවේති කියන එකේ අදහස එන්නේ වඩනවා කියන අදහස නෙමෙයිද එතකොට ගන්න වෙන්නේ. දැන් අපි එක්තරා අන්දමක විවේකී ස්වභාවයක් හම්බ වෙලා තියෙනවා. එතන අර වගේ බැසගත් විඥාන මට්ටමක් නැහැ. ඒ මට්ටම ඇසුරු කරමින් තවදුරටත් සතිය දිනු කරනවා. තවදුරටත් ධම්මවිචේ දිනු කරනවා. තවදුරටත් විරිය ඒ විදිහට අනිත් එක දිනු කරගෙන යනවා. මෙතන ඒකාතකින් ඒ කියන්නේ දැන් ওই මෑනියෝ එන්නේ නික අනිදස්සන විඥානේ ওই පැතිවලටනේ එන්නේ.
මම මෙන්න මෙහි මසන්නස මම එකවරක් කටුකුන්ද සන්නස ළඟට ගිහිල්ලා ඒ දවස්වල කමටහන් ගන්නකොටත් මේ කියන්නේ සන්නසර අපේ කිසිම පෙළඹීමක් නැතුව දැන් සන්නසගෙන ආසවන්සය ධර්මතා කියන එක අය හොයන්න මුලමෙදමාවක් හොයන්න තැනක් නැහැ. දන්නේ නැතුව මෙහෙම මතුවෙනවා හරියට අඳුන ගන්න ෂෙනියම පහ වෙලා යනවා. සන්නසගන්නේ දිය රැලි උඩ මතුවෙලා වගේ යට යනවා කියලා. අන්න ඒ වගේ ඒ ස්වභාවය මේ මහ පුදුමයි. ඒකත් හෙමින් කියලා සම්පූර්ණයෙන්ම නැති වෙන හරි හොඳ සතියක් හොඳ ඇලර්ට් එකක් තියෙන වෙලාවට.
හරි.
ඒක හරි ඒක ඒකයි අපිට තා මේ මට කරන්න දෙයක් නැහැ. එතන මම කිය එතන හරියටම තේරෙනවා මේ මට මගේ මේ
අවනතේට
මට අවනතේ නැති දැනක් කියලා දන්නවා. එතන මට කරන්න දෙයක් නැහැ.
වෙන්න පුළුවන්. ඒ කියන්නේ දැන් අපි දැන් මම සම්බන්ධයෙන් යමක් පහළුණොත් එතනත් තේරුම් ගන්න තියෙන මේ සක්කාය දිට්ඨිය හරහා ආපු එකක්. එච්චරයි. කියන්නේ මම අපි තුමු දැන් ඔන්න මම මේ ධර්මදේශනාවක් කළා. ඊළඟට මම යන ගමන් මතක් වෙනවා මම අද හොඳට ධර්මදේශනාව කළා. අන්න සක්කාය දිට්ඨිය පහළ වෙලා. එතෙන්දී අපි ඒක අනුසය ධර්මයක් වශයෙන් එහෙම නැත්නම් ඔය සංයෝජනයක් වශයෙන් හඳුනගත්තේ නැත්නම් අහු වෙලා. ඉතින් අපි එතන හඳුනගත්තා ඒක අතහැරියා. තේරුම් ගත්තා නම් අන්න අහුන්නේ ඒක එහෙම දිය වෙලා යනවා.
මේ කියන්නේ මේ දකින්න ශරීරෙම නැති වෙලා යනවා.
ඒක ඔය මට්ටමේදී හොඳට සතියේ ප්‍රබලයි. එහෙනම් බුදුහාමුදුරුව පෙන්නන ආසව මොකද්ද? ජානතෝ හම්බික්කවේ පස්සතෝ ආසවණං කයං වදාමි. එච්චරයි දැනගත්තා, දැකගත්තා, ආසවය ගියා. ඒක හරි. ඉතින් ඔක්කොම ටික ගලපලා නම් ගන්න ටිකක් අමාරුයි. කටුගුණ සයනසකින්ම තමයි අහන්නේ. උන්නාසේ නම් ඕක මේ බොහොම තීක්ෂණව හරිම ලස්සනට ඇත්තරම ඔය දියසුලිය කියලා පොතක් තියෙනවා. උන්නාසේ හරි ලස්සනට මේ ඔය විස්තර කරලා දෙනවා. මමත් ඒ කියන්නේ ඒක තමයි ඇත්තරම මමත් ඉගෙන ගත්තේ මේ ලස්සනට මේ විඥානයත් නාම රූපයත් අතර තියෙන මේ සම්බන්ධතාවය හොඳට මතු කරලා උන්වහන්සේ හොඳට විස්තර කරනවා.
වෙලා මම කමටහන් ගත්ත දින 18ක් එක දිගටම ආයි වරින් වර ඒක ගෙදර ගිහලා නතර වෙලා දවස් දෙකට සැරයක් උඩ කන්දේ යනවා. තා පිරිමි කෙනෙක් එක්කන් යන්නත් ඕන මේ අපිට තනියෙන් යන්න තහන. ඉතින් හරි කරුණිකව
හොඳයි හොඳයි. හරි. එහෙනම් අපිත් බලමු මේ මමත් ඔය පැත්ත තමයි අද يعني විශේෂයෙන්ම මතක් කරන්නත් හිටියේ මේ ධර්ම දේශනාව පැත්තේදී. මොකද ප්‍රඥාවේ බුදුන් වහන්සේ කියන්නේ බැස ගන්න පුළුවන් උපරිම මට්ටම් තමයි ඔය කතාව වෙන්නේ. අපි බලමු ඉතින් අපිටත් පුළුවන් අන්දමින් මේ ඒ බුදුන් වහන්සේ දේශනා කරපු දේවල් ඉතින් මේ භවයේදීම හැකි පමණින් අවබෝධ කරගන්න. ඉතින් අදත් අපි පැයකුත් විනාඩි 20ක වගේ කාලයක් ධර්ම සාකච්ඡාවේ නියැලීලා තිනෝ. ඉතින් අපිට මේ ඉදිරියට තියෙන මේ සල්ප කාලයත් උනන්දුවෙන් උද්‍යෝගයෙන් භවනාවේ යෙදিলা තමන්ගේ තම බලාපොරොත්තු වෙන අවශ්‍යතාව එහෙම නැත්නම් බලාපොරොත්තු වෙන ඉන්ද්‍රිය ධර්මයන් බල ධර්මයන් බොජ්ජංග ධර්මයන් දිනු කරගන්න උත්සාහවත් වෙන්න කියලා ඉල්ලලා සිටිනවා. හොඳයි. තෙරුවන් සරණයි.